උපයස් පර්ශය අපි වචන සම්පස්ස පටික සම්පස්ස ප්‍රශ්න තියෙනවද ඔයාලට පැහැදිලිද ඒකින් තමන් හොයාගන්න ඕන කරන්න පුළුවන් නම් නිවන් අත්දකින්න පුළුවන් වෙනවා ලෝකෙන් මිදෙන්න පුළුවන් වෙනවා හරියට ඔවා තේරුම් ගන්න පුළුවන් නන්නේ මතවට දැන් අපි ලෝකෙට අහු වෙන්නේ මේ පස්සේ නිසා කියලා තේරෙනවද ස්පර්ශය නිසා මොකද්ද ස්පර්ශය කියන්නේ සලආයතන නිසා ඇති වෙනවා. එතකොට ස්පර්ශය. එතකොට එක ආයතනයක් ගත්තොත් ඇහැ ගත්තොත් මොකද්ද? ඇහැ නිසා ඇති වෙන ස්පර්ශය කියන්නේ පස්සේ කියන්නේ. ඇහැයි රූපයයි විඥානය. එතෙන්දී අපි විඥාණයට කියනවා චක්කු විඥානය කියලා. ඇහැ නිසා උපදින විඥානය. නේද? එතකොට ඔය තුන තියෙනවා කියලා දැනුවත් කරන්නේ හිත දැනුවත් කරන්නේ ස්පර්ශය පස්ස එතකොට පස්ස චෛතසිකේ පස්ස සිතිවිල්ල හිතේ ඇති වෙන ගතියක් තමයි පස්සේ කියන්නේ ස්පර්ශය කිව්වහන් හිතන්න එපා මේක මේ අර හේ ඇති වෙන මොකක් හරි කියලා නේද චක්කු සම්පස්සය කියනකොට තේරුම් ගන්න ඒක හිතේ ඇති වුණ සිතිවිල්ල. ඒතර සිතිවිලි වලින් තමයි හිත දැනුවත් කරන්නේ. පස්සය කියන්නේ සිතිවිලි මාත්‍රයක් විතරයි හිතේ ඇති වෙන චෛතසික කියන්නේ ඒක. ඒ සිතිවිල්ලක් නැත්නම් චෛතසිකයකට තව උදාහරණයක් කියන්න පුළුවන්. තව චෛතසිකය. වේදනාව. වේදනාව කියවහන් වේදනාව එළියේ තියෙන දෙයක්ද? වේදනාව හිත එක්ක අර හිතේ තියෙන ගතිය. හිත දැනුවත් කරන. මේකට කැමැතිද අකමැතිද කියලා හිත දැනුවත් කරන්නේ වේදනා චෛතසිකේ. නේද? වේදනා චෛතසිකේ ඇති වුනේ නැත්නම් කැමැතිද අකමැතිද ගතියක් එන්නේ. පිදෙනවද? සැපයිද දුකයිද කියලා ගතිය එන්නේ නැහැ වේදනා චෛතසිකේ හටගත්තේ නැත්නම්. ඒකට ඒක හටගත්තොත් තමයි ඒ විඳීම කියන එක එන්නේ. හෙරනා. ඒ දැන් දකින හිතේ ඒකට කැමැතිද අකමැතිද ගතිය එන්නේ ඒ හිතේ ඇති වෙන වේදනා චෛතසික. ඔව් ඒවත් ඒ තව චෛතසික. හරි. ඒකට කැමැති. ඔව් වේදනාවේ එක එක වේදනා කිව්වහම ඒවා සැපපැත්තට වැටෙන්න අපට වැටෙන්න පුළුවන්, අදහත් වෙන්න පුළුවන්. ඒකට සෝමනස්ස කියන්නේ හිතට දැනෙන ගතියක් සැප ගතිය සතුට
ඒ සෝමනසක ආයතන සම්බන්ධ නැහැ
ආයතනයක් එක්කම තමයි මේක ඇති වෙන්නේ දැන් ඔතන ආයතනයක් නැත්නම් හිතක් ඇති වෙන්නේ නැහෙනි මුකුත් දැනගන්න බෑනි. එතකොට හිතේ ඇති වෙන ගති තමයි ওই චෛතසික කියන්නේ. හිතේ තියෙන ස්වභාවය. එතකොට මොකද්ද ඒ දුකයි සෝමනස්සෙයි වෙනස මොකද්ද? සැපයි සැපයි සෝමනස්සයයි කියන දෙකේ වෙනස මොකක්ද? මේ දුකයි සෝමනස්සය නේ. දුකයි දෝමනස්සයයි. නේද? දුක්ඛ දෝමනස්ස සුඛ සෝමනස්ස. ඒවා ඔක්කොම මේ වේදනාවේ ಜಾති. ඊළඟට අදුක්ඛම සුඛ කියලා වේදනාවක් තියෙනවා. නේද? ඒක ඒ මැද හරියි තියෙන. සුඛ කියන්නේ වේදනාවක් සෝමනස්ස කියන්නේ වේදනාවක් මොකද්ද ওই දෙකේ ශාරීරිකව දැනෙන ඒවට අපි සාමාන්‍යයෙන් කියනවා සුඛ වේදනා දුක්ඛ වේදනා හරි අත පිච්චෙනවා නම් දුක්ඛ වේදනා ඔය ෆෑන් එකට දැන් හුළඟ වදිනකොට හරි සනීපයි නේද සුඛ ඒක ශරීරයේ මුල් කරගෙන දැනෙන්නේ එතකොට කය මුල් කරගෙන දැනෙන ඒවට කියනවා සුඛයි දුකයි කියලා. දැන් අපි එහෙන් දැක්කහම ලස්සන මල් පොකුරක් දකිනවා. එතකොට මොකද්ද දැනෙන්නේ? ඒක අර හිතට දැනෙන සතුටු ගතියක් නේ. ඒක අර කයට දැනෙනව නෙවෙයි නේ. හිතෙන් තමයි සතුට විඳින්නේ. එතකොට කියනවා ඒකට සෝමනස්ස ගතිය කියලා. හරි. එතකොට ඒක කෙනෙකුට සෝමනස්ස වෙන්න පුළුවන් කෙනෙකුට දෝමනස්ස වෙන්න පුළුවන් දුක්පැත්ත. නේද? දැන් කියනවා නම් එහෙම දෙපැත්තක් වෙන්නේ නැහැ. දුක් කාටත් එකයි. හැබැයි අර අර හිත විඳින ගතිය එක එක්කෙනාට කෙනෙකුට එකෙන් සැපක් විඳින්න පුළුවන් කෙනෙකුට දුකක් විඳින්න පුළුවන්. දැන් අපිට දැන් බුදු පිළිමයක් දකිනකොට අපිට හිතට මොකද්ද දැනෙන්නේ? සතුටක් වගේ නේ. සෝමනස්සය. දැන් අපි හිත මුස්ලිම් කෙනෙකුට බුදු පිළිමයක් ඒකට ටිකක් තරහ යන්න පුළුවන්. ඒ පේනවද ඒක හිතට එන ගතිය දැන් එන්න පුළුවන් ඒ ඕන වේදනාවක් එන්න පුළුවන් ඒ වුණාට මම මේ පෙන්නන්නේ අර සැපෙයි සෝමනස්සෙයි කියන එකේ වෙනස එහෙම නැත්නම් දුකයි දෝමනස්සෙයි කියන එකේ අර සෝමනස්ස දෝමනස්ස කියනකොට ඒක හිත විඳින ස්වභාවය දුක සැප කියනකොට ඒක අර ශරීරයට දැනෙන ගතියක්. එතකොට ශරීරයට දැනෙන ගතිය ගොඩක් වෙලාවට හැමෝටම එක වගේ. නේද? දැන් මුස්ලිම් එක්කෙනා ෆෑන් එක යට හිටියත් අපි හිටියත් සෝමනස්. නේද? එයාව සුඛ. යාව පිච්චුණත් අපි පිච්චුණත් දුක්ඛ පීඩාව එහෙමම දැනෙන. තේරෙනවද ඒ වෙනස? එතකොට මේ කයට දැනෙන එකෙන් තමයි අපි දුක හරි සැප සුඛ කියන එක කියන්නේ. අනිත් ආයතන වලින් එහෙම නෙමෙයි. දැන් ඇහැට පේනේවා එහෙම අර නිකන් ඒ වගේ දැනෙන්නේ නැහැ. ඒක හිතෙන් තමයි මේක විඳීම ඇති කරගන්නේ නේද? මානසික මට්ටමේ. එතන මානසිකව එන සැප දුක ගතියට කියන්නේ සෝමනස්සයි දෝමනස්සයි. එතකොට අපිට සද්දයක් ඇහෙනකොට කෙනෙක් ඒක රස විඳිනවා කෙනෙක් ඒකට අකමැති. නේද? මේ සෝමනස්ස දෝමනස්ස ගතිය අර සද්දේ නෙමෙයි ඒක. හිත තමයි ඒක. ඒ කියන්නේ දැනෙන්නේ. නේද? හරි. ඒ වගේ වෙනසක් තියෙනවා. දැන් ගඳ සුවඳත් එහෙම. කෙනෙක් ධූරියන් සුවඳයි කියනවා, තව කෙනෙක් ගඳයි කියනවා. එතකොට එකම ඒ නහයට දැනෙන්නේ එකම විදිය ඒ වුණාට අර සෝමනස්ස දෝමනස්ස ගතිය වෙනස් වෙනවා. ඈ? විඳීම වෙනස්. ඒ කියන්නේ විඳීම හිතේ එක එක්කෙනාගේ හිත බාර ගන්න විදිහට ඒක තියෙනවා. නේද? රසත් එහෙමයි. කෙනෙක් කැමති වෙන රස තව කෙනෙකුට කැමති නැහැ. හැබැයි කාය ආයතන විතරක් එහෙම වෙනස් නැහැ. හැමෝටම එක වගේ. නේද? මේ හින්දා එක සුඛ දුක්ඛ කියලා කාය ආයතනෙට ගැටෙනවා. අනිත් ආයතන ටික අර සෝමනස්ස දෝමනස්ස ගති තමයි අනිත් ඇහැ කන නාසය දිව කියනකොට. කය කියනකොට සුඛ දුක්ඛ. හරි? මනස කියනකොට සමනස්ස දෝමනස්ස. ඒක හිතට දැනෙන ගතිය නේද? එතකොට දැන් එකම සිද්ධිය මතක් කරගෙන කෙනෙක් සතුටු වෙනවා කෙනෙක් දුක් වෙනවා. අපි ඉලෙක්ෂන් එක ගත්තාම කෙනෙක් මතක් කරගත්තාම කෙනෙක් සතුටු වෙනවා කෙනෙක් දුක් වෙනවා. එකම සිද්ධිය මතක් කරගන්න. ඒකට අර සෝමනස්ස දෝමනස්ස ගතියක් නේද ඒකේ තියෙන්නේ. හිත තමයි ඒක වෙනස් කරන්නේ. ඒක අර බාහිර සිද්ධිය නෙවෙයි. ඒක බාර ගන්න අපේ හිත පුරුදු වෙලා තියෙන හැටි. එතකොට ඔය වේදනා ගැන කිව්වේ වේදනා එතකොට ඇත්තටම අර ගැඹුරෙන් බලනකොට වේදනා ಜಾති කීයක් තියෙනවද? පහක්. අපි මූලිකව වේදනා තුනක් කතා කළාට ඒක ඕනම් පහකට කඩන්න පුළුවන්. සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා. ඊළඟට අර අදුක්කම සුඛ කියන එක මැදහත් ගතියෙන් එන ඒ දැන් ඒ වාට සැප පැත්තටත් දාන්න බැයි නම් දුක පැත්තටත් දාන්න බැයි නම් අපි ගණන් ගන්න ඇති ඒවා තියෙන්නේ නේද? දැන් අර ගහක කොළයක් හෙල්ලෙනවා දකින්න. සැපයිද දුකයිද? අපට එච්චර එක අදාළ නැහැ. නේද? හිත වෙනස් වෙන්නේ නැහැ නේ ඔකට. අන්න ඒ ගතිය තමයි අර අදුක්කම සුඛ. දුකකුත් දෙන්නේ නැහැ සුඛයකුත් දෙන්නේ නැහැ. අදුක්කම අසුඛ කියලා කියන්නේ. ඔව්. මෝහය කියන්නේ ඉතින් සාමාන්‍ය කෙනා ඕකේ ඇත්ත දකින්නේ නැහනේ. මේක වෙන්නේ කොහොමද කියන එක ගැන දකින්න නැති හින්දා මෝහය. රහතන් වහන්සේට ඒක මෝහයේ දෙන්නේ නැහැ. හැබැයි ඒකේ මුලා වෙලා එන විදීම නැහැ. අපේ තියෙන්නේ මුලාවෙන් ගන්න එක. ඒකට මුලාවෙන් ගන්නවා කියන එක තව විදිහට කිව්වොත් පස්සය ඇති වෙලා. ඇයි පස්සය ඇති වෙනකොට මුලා වෙලා කියන්නේ? අන්න ඕක තමයි හොයාගන්නේ. ඒකම තමයි කියන්නේ. දැන් ඒ කියන්නේ පස්සේ ස්පර්ශය හරියට දැනගත්තොත් තමයි ස්පර්ශය වෙන මුලාවෙන් මිදෙන්නේ. දැන් අපිට ස්පර්ශය තියෙනවා. ඒ කියන්නේ එහෙන් රූප දකිනකොට ස්පර්ශය තියෙනවා පස්සේ. මොකක්ද එතකොට පස්සේ කියන්නේ? ඇහක් තියෙනවා, රූප තියෙනවා, චක්කු විඥානය තියෙනවා. නේද? ඕකනේ අපි එහෙන් දකිනකොට පිළිගන්නේ. මේ පැත්තේ ඇහැ තියෙනවා, අර පැත්තේ රූප තියෙනවා. ඒක දකින්න මේ හිත චක්කු විඥානසික ඇති වුණා. රහතන් වහන්සේ හිතන එක හිතන්න කලින් අපි හිතන එක තේරුම් ගන්න. අපි හිතන එකේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද අවබෝධ කරනකොට තමයි පේන්නේ රහතන් වහන්සේට මේක නෑ නේද කියන එක. මුලින්ම රහතන් වහන්සේ හිතන හැටි හිතන්න ගියොත් මේ මේක ටිකක් අමාරු. ඉතල මේකේ මොකද්ද වැරද්ද කියලා තේරුම් ගන්න. ඒතකොට රහතන් වහන්සේට ඒ වැරද්ද නැහැ. හරි. ඉතල අපි තේරුම් ගන්න ඕනේ මේකේ අඩුවක් තියනවාද. හෙන් දකිනකොට චක්කු සම්පස්සේ කියන්නේ මොකද්ද? ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥාණය තියෙනවා කියන එකනේ පස්ස චෛතසිකෙන් අපිව දැනුවත් කරන්නේ. අපි දැනගත්ත කිව්වට චෛතසිකේ කියපු දේ තමයි ඔය දැනගෙන තියෙන්නේ. ප්‍රයෝජනේ එනවා. ප්‍රයෝජනේ එන්නේ අපි මේක මුලාවෙන් ගන්නව නම් ඒ මුලාව නැති වුණොත් මොන වගේද? ඕක තමයි රහතන් වහන්සේ. එන්න. අපේ මෙතන මුලාවක් යෙදිලා අපි මේ විදිහට නම් ඉන්නේ පිළිගන්නේ. රහතන් වහන්සේගේ ඒ මුලාව නැහැ. ඒතකොට ඒ මුලාව නැත්තම් අපට ඕක මොන වගේද පේන්නේ? ඕක තමයි රහතන් වහන්සේ කියන්නේ.
කම්පැරිසන් එක අවශ්‍යද? එහෙම
ඔය දෙක දැනගන්න ඕනේ. නැත්තම් අපි ඒ தත්වයටපත් වෙන්න මොකද්ද කරන්න ඕන කියන එක දන්න
වෙන්නේ. මොකද්ද අපිට එචින් ඉංග්‍රීසියෙන් එචින්.
ඔව්. දැන් ඔයාට අපි හිතමු යාපනයේ යන්න ඕන කියලා. ඒකට ඉස්සෙල්ලාම දැනගන්න ඕන යාපනයට යන පාරද යාපනයේ යන්න ඕන කියලාද?
යන්න
ඕන කියන එකනේ ඊට පස්සේනේ පාර හොයාගන්න. එතකොට යාපනය ගැන අදහසක් ඉස්සෙල්ලා ගන්න ඕනේ. ඒක නැත්තම් යාපනයට යන්න බෑ. පාර කාගෙන් හරි අහන්න වෙන්නේ යාපනයට යන්නේ කොහොමද කියලානේ. නැත්තම් මට කොහේ හරි යන්න ඕන පාර කියන්න කිව්වට බෑනේ. නේද? ඒ වගේ අර රෆ් අයිඩියා එකක් තියෙන්න ඕන කොහාට දෙයක්. ඔව්. ඒක තමයි නිවන ගැන අපි අර දල අදහසක් රෆ් අයිඩියා එකක් තියෙන්න ඕන නිවන කියන්නේ මේ වගේ දෙයක්. ඒකෙන් හරියටම ඉතින් නිවන තේරුම් ගන්න බෑ. දැන් යාපනය ගැන මෙහි ඉඳන් කතා කළාට යාපනය ගැන තේරුම් ගන්න බෑනේ යනකම්. නේද? මෙහි ඉඳන් කියයි එහෙ හරි රස්නේ අරකයි මේකයි. ගියාට පස්සේ තමයි සමහර විට එහෙ සීතල වෙන්න පුළුවන් මෙහෙට වඩා. ඒ මේ මෙහෙදි හිතාගෙන ඉන්න එක නෙමෙයි ගියාට පස්සේ. හරි. ඒක අර අනුමානය. අපි අර අහලා නිකන් හිතේ හදා ගන්නවා මේ වගේ වෙන්නේ නැති එක. දැන් ඕගොල්ලෝ අර කවදාවත් නොගිය තැනක් ඉස්සෙල්ලා හිතාගෙන යනවනේ. එතෙන්ට ගිහාම ඒ විදිහමද? නෑ ඊට වඩා වෙනවා. යන්නේ නැති නේද පිටරට එහෙම?
ඔය කීසරේ කියනවාද?
ආ ඒ යන්න කලින්
එහෙම තියෙනවා කියලා.
ඔව් ඒක තමයි. ඉතින් ඒ වගේ තමයි. දැන් නිවන ගැන කතා කරන එක තාම ගිහින් නැහැ. එහෙම වෙන්න ඇති. හැබැයි ඒ අදහසත් ඕන නැත්තම් එතෙන්ට යන්න බෑනේ. නේද? ඒක ගැන අපිට පුළුවන් මට්ටමකින් දැනගන්න ඕන. ඒ දැනගන්න විදිහ තමයි දැනට දැනගන්න පුළුවන්. ඕක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. හරි දැකීම. يعني මෙතෙන්දී අපි දැන් දුක නැති කරගන්න නම් බලන්නේ අපිට නිකන් අවබෝධයක් තියෙන්න ඕන දුක නැති වුණහම මොන වගේද? දුක තියෙනකොට විදිහ අපි තේරුම් ගන්න ඕන. මේ දුක නැති වුණා මොන වගේද කියලා නිකන් හිතට අදහසක් තියෙන්න ඕන. එතකොට තමයි දුක නැති කරන්න උත්සාහ කරන්නේ. තේන්න. එතකොට දුක මොකද්ද? දුකේ නැති ස්වභාවය මොකද්ද? එතකොට මේ දෙක කම්පයා වෙනකොට අපිට ඕන කමක් එනවා දැන් දුක නැති කරන්න. එතකොට බලනවා දුකට හේතුව මොකද්ද? ඒ හේතුව නැති කරන මාර්ගය මොකද්ද? මේ දෙහෙට තමයි චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය කියන එක. ඕක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. හරි. හැබැයි තාම දුක නැති කරලා නැහැ. ඒ වුණාට ඔය නුවණ ගත්තු කෙනාට තමයි දුක නැති කරන මාර්ගය තේරුම් ගන්න පුළුවන්
වෙන්නේ.
ඔව්. අනුමානේ කිව්වට කවුරුවත් කිව්වට පිළිගන්නව නෙමෙයි. ඒක Tamanට නිකන් දැනෙන්න ඕන මේක තේරෙන්න ඕන. ඔව්. මේක තමයි සුතමේ ඥානය, චින්තාමේ ඥානය, ඊළඟට තමයි භාවනාමය ඥානය. කියලයි. එහෙම නැත්නම් ඥානතෝ පස්සතෝ කියන දෙක එන්න ඕනේ. ජානතෝ කියන්නේ අපි නිකන් අහලා දැනගන්න. දැන් බුදුදහමක් කොහෙන් හරි අහන්න ඕනේ. අහලා හරි කියෝලා හරි කොහෙන් හරි ගන්න ඕනනේ. ඒ ජානතෝ. එතකොට ජානතෝ කියනකොට කියන්න වෙන්නේ අරයා මෙහෙම කිව්වා. නැත්නම් අර පොතේ මෙහෙම තිබුණා. නේද? දැන් Taman තේරුම් අරන්නේ. දැන් පස්සතෝ කියනකොට ඒ අහපු දේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. බලනවා ඒක දකින්න. මේ කියපු දේ මොකක්ද කියලා අර තමන්ගේ දැකීම කියන එක තමයි පස්සතෝ. එතකොට ඔන්න දැන් නුවණක් එනවා. නුවණ එනවා කියන්නේ තාම නිවන හම්බ වුණා නෙමෙයි. දැන් අර දුක කියලා මෙහෙම දෙයක් තියෙනවා. ඒක ඇති වෙන්නේ මෙහෙමයි. ඕක නැති වුණොත් මේ වගේ තත්ත්වයක්. ඒක නැති කරන්න නම් මෙන්න මේ වගේ දෙයක් කරන්න ඕන. ඒක වැටහෙනකොට සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා. හරි. ඒතර සම්මා දිට්ඨිය ඇති එක්කෙනාට ඔන්න ඊළඟට දැන් මාර්ගයේ වඩන්න පුළුවන්. දුක නැති කරන්න කරන්න ඕන දේවල් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් සම්මා දිට්ඨිය තියෙන කෙනාට. එතකොට සම්මා දිට්ඨිය නැති කෙනා මොන මොනවා හරි කර කර හිටියට නිවන හම්බ වෙන්නේ නැහැ. එහෙනම් තමයි ධර්මය අහලා ඒක තමන් දකින්න ඕන මේ මොන වගේ දෙයක්. ඒක තමන්ට සම්මා දිට්ඨිය නැති හින්දා. තමන්ට සම්මා දිට්ඨිය නැති හින්දා තමයි අර ගුරුන් වහන්සේ කියන ඒවා නැත්තම් ඒ තමන්ගේ ගුරුවරයා කියන දේවල්ම එහෙමමයි කියලා පිළිගන්න. තමන්ට සම්මා දිට්ඨිය තිබුණා නම්
ඒක තේරෙනවා වෙන කගේම තහන.
දැන් මේ මාර්ගයේ වැඩෙනවද කියන එක තමන්ට ගලපලා බලන්න පුළුවන් දන්න ධර්මයක්ද. ගුරුවරයා කියන හින්දා නෙවෙයි. ගුරුවරයා කියන එක ඕන උදව් කරගන්න පුළුවන්. ඒ උනාට දැකීම තමන් තුලයි තියෙන්නේ. එහෙම නොවුනොත් ඒක සම්මාදිට්ඨිය නෙවෙයි.
ගුරුවරයා කියන එක නෙවෙයි. අපිට තේරෙන එක අපි ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරනවා.
සාකච්ඡා කරන්නේ මොකටද? ගුරුවරයාගෙන්. ඇයි සාකච්ඡා කරන්නේ ගුරුවරයාගෙන්? අහලා.
ඔව්. මොකද හැම භාවනාවකට පස්සේ කාල වේලාවක් දෙනවට ඇවිල්ලා සාකච්ඡා කරන්න.
ඇයි ඒක දැනගන්න ඕනම. ඇයි දැන් මං සාකච්ඡා කරන්න ඕන?
හරිද වැරදිද කියලා දැනගන්න.
එතකොට ගුරුවරයා නේ දන්නේ හරිද වැරදිද කියලා. තමන් නෙමෙයි. ඔව් ඉතින් දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ගුරුවරයා කියපු හින්දා පිළිගන්න එපා
කියලා.
ඒ කියන්නේ ගුරුවරයන්ගෙන් අහන්න එපා කියන එක නෙමෙයි. කිව්වා හින්දා ඒ විදිහට පිළිගන්න එපා. මේක බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කිව්වා. තමන්ගේ නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕන. ඒක ගන්න තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. වාට අයිඩියා එකක් තියෙන්න ඕන. යාපනේ කියන්නේ මොන වගේද? කවුරු හරි වැරදි පාරක් තිබ්බොත් නෑ ඕවේ පාර නම් වෙන්න බෑ. මෙයා බොරුවක් කිව්වේ කියලා දැනගන්න පොඩි නුවණක් තියෙන්න ඕන. අපට ඒක තියෙනව නේද? දැන් යාපනයේට නොගියත් යන්න ඕන වුණහම කාගෙන් හරි ගියා මෙයා සමහර විට මේක ඇත්ත වෙන්න බෑ තව කෙනෙක්ගෙන් අහලා බලන්න ඕන කියලා එහෙම හිතෙනව නේද? නැත්නම් තව විදිහකට හොයලා බලන්න. ඒක තමන්ගේ නුවණ.
එතකොට ඇයි එන්නේ භාවනා ප්‍රෝග්‍රෑම් එක යනකොට
නෑ ඔය භාවනා ප්‍රෝග්‍රෑම් කියන එකයි නියම මාර්ගය කියන එකයි දෙකම. නැත්නම් ඒ ඔය හැමතැනම ප්‍රෝග්‍රෑම් වල යන අය rahat වෙන්නේ නැහැ. ඒ දෙනෙක් රහත් වෙලාද නේ ප්‍රෝග්‍රෑම් එකකට ගිහින්. දැන් ඒක හරි කියන එකේ නෙමෙයි ඉන්න ඕන. මේ අපේ අඩුවක් තියෙනවා. මොන ප්‍රෝග්‍රෑම් එකකට ගියත් වැඩක් නැහැ. Tamanta සම්මා දිට්ඨිය හදාගත්තේ නැත්තම්. හරි. සම්මා දිට්ඨිය තියෙන කෙනා ඒ තැනට ගියොත් එයාට ඕන ටික එයා කරගන්නවා. ගුරුවරයාට ඕන හින්දා නෙමෙයි එතකොට. මම දන්නවා මට දැන් මේක අඩුයි මේක කරගන්න මෙතෙන්ට ගියොත් පුළුවන්. මේ ටික කරගන්න. ගුරුවරයා උදව් කරගන්නවා. ගුරුවරයාගෙන් මුකුත් අහන්න නෑ නෙමෙයි. අහලා සාකච්ඡා කරලා එහෙම ගන්න ඕන ටික ගන්නවා. මේ යනවද නැද්ද කියන එක Tamanta අයිති දෙයක්. ඒකට තමන්ගේ සම්මා දිට්ඨිය හරියට ඇති කරගන්න ඕන. ඒකට තමයි මේ ධර්මය අහලා දකින්නේ. හරි. ඒ දැක්ම ඇති කරගත්තොත් තමන් ගැලවුණා. කියන්නේ ආර්ය මාර්ගයට වැටුණා. එහෙම නැත්නම් ඉතින් තව ගුරුවරු පස්සේ යන්න වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්නත් ගුරුවරු උදව් වෙනවා. කියන්නේ ධර්මය ගැන කියා දෙන ඉතින් ධර්මය ගැන හොයන්න. නැතුව බෑ සම්මා දිට්ඨිය ඇති කරගන්න. මේක තමයි කියන්නේ අර පරතෝ ഘോഷේ නැත්තම් සුතමේ ඥානය ඇති කරගන්න. ගුරුවරයා ෆිසිකලි ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ධර්මය පොත් වෙන්න පුළුවන්, ඔය රෙකෝඩ් කරලා අහන ඒවා වෙන්න පුළුවන්. ධර්මයෙන් තමයි ධර්මයේ නුවණින් විමසීම තුලින් තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒක එතනින් දැන් සම්මා දිට්ඨිය ඇවිල්ලත් නිකන් ඉන්නේ නෑනේ. තව තව ධර්මයේ ඊළඟට තව තව විමසන. එතකොට ධම්මවිචය සංගොජ්ජං. එතකොට ඒක විතරක් නෙමෙයි ඒකට ඕන වෙන අනිත් ටිකක් ඕන. සති සංගොජ්ජං ඕන, සමාධි සංගොජ්ජං. ඕවා වීර්යය. ඒක තමයි මේ මාර්ගයට ඊළඟට උදව් වෙන්නේ. කියන තමන් ඇත්ත දකින්න ඕන, තේරුම් ගන්න ඕන. මේ තේරුම් ගන්න මේ ධර්මයේ උදව් කර ගන්න ඕන. නැතුව අපි ගුරුවරයා ළඟට ගිහින් කියන එක අපි දන්නේ නැති වුණා. ඉතින් මොකක් කිව්වත් හරි වුණත් වැරදි වුණත් අර ගුරුවරයා හරි කියලා හිතලා බාර ගන්නවා. එහෙම වුණහම මේ බුදුදහම දකින්න අමාරුයි. ඔයගලන්ට පුළුවන් වෙන්නේ නැහැ. දැන් මම මොකක් හරි දහමට ගැලපෙන්නේ නැති එකක් කියනකොට ඔව් මේක ගැලපෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්න කරන්නේ. දැන් හොඳයි. මේ ප්‍රශ්න අහන තරමට තමයි Tamanta ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. කියපු කලියට ඒක එහෙමයි කියලා ගන්න එක නෙවෙයි. ඔව් ඒකත් ඉතින් ධර්මයට ගැලපෙනවා. දැන් දැක්කොත් දැක්ක පමණයි, නැත්නම් දිත්තේ දිත්තමත්タン කියනකොට රහතන් වහන්සේගේ ස්වභාවයක් නේ. නේ දැකීම දැකීම මාත්‍රයක් පමණයි, ඇසීම ඇසීම මාත්‍රයක් පමණයි. එතකොට අපි ඊට වඩා දේවල් කරනවා නම් ඒක තේරුම් ගන්න ඕනේ අපේ මුලාව හින්දා කරන දේවල්. ඒ ටික තමයි නුවණින් හොයන්නේ. දැන් ඇත්තටම අර දෝමනස්සයයි සුඛයයි හරියට තේරුම් ගත්තොත් දැන් දෝමනස්ස සෝමනස්ස කියන ටික හරියට තේරුම් ගත්තොත් නේද? ඒක අපිට පෙනුණානේ මේ අර සුඛ දුක්ඛ නම් හැමෝටම දැනෙන දෙයක්. හැබැයි මේ සෝමන කෙනෙක් සෝමනස කෙනෙක් සතුටු වෙන එක කෙනෙක් දුක් වෙන. එතකොට ඒක බාහිර දෙයට අයිති දෙයක්ද? අර දැකීමට අයිති දෙයක්ද? ඒ විඳින ගතිය නෑ. එක එක්කෙනාගේ හිතේ ස්වභාවය අනුවනේ සතුටක් විඳිනවද දුකක් විඳිනවද කියලා ගත්තේ නේද? එතකොට ඕක තේරුම් ගන්න ඕන ඒක කෙලෙස් මත සිද්ධ වෙන දෙයක්, මුලාව මත සිද්ධ වෙන දෙයක්. ඇත්ත ඇති හැටි නෙවෙයි. ඇති හැටි දැක්කනම් ඒ එතන අර ඒ හිත හදලා දෙන ඒවට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත දැක්කම වර්ණයක් සමනය දැක්කම කියන. ඔව් දැන් ඒක එක එක මට්ටමට ඉතින් නියම ස්වභාවය දකින්න ඕනේ. දැන් මුලින් අපි දෙයක් දැක්කහම හරියට තරහා යනවා නම් දැන් ඒක දැක්කහම ඒ විදිහටම තරහා යනවාද? අපේ හිත ටිකක් දියුණු නම් එහෙම තරහා යන්නේ නැහැ. මුලින් දැක්ක ගමන් ලොකු ආසාවක් ඇති වෙනවා නම් දැන් දැක්කහම එච්චර නැත්තම් එතකොට තේරුම් ගන්න ඕන අර ටිකක් ඇත්ත දැකලා නුවණ වැඩිලා. එතකොට අපි දැන් රහතන් වහන්සේ කියන ස්වභාවය අහලා තියෙනවනේ දැන් අර අටලෝ දහමට අහුවෙන්නේ නැහැ කියලා. සැප දුක නේද? නින්දා ප්‍රශංසා ලාභ අලාභ යස අයස ඕවයින් කම්පා වෙන්නේ නැහැ කියනවනේ නේද? ඒකට අපි මේ මට්ටමේ ඉන්නවා නම් තේරුම් ගන්න ඕනේ තාම මේ අපේ කෙලෙස් වැඩ කරන්නේ. නින්දාවෙන් වැඩ කරන්නේ. හරි. එතකොට අපි දැකීම නිසා අපේ හිතට මොකක් හරි වෙනසක් වෙනවනම් ඒ අර තාම තව කෙලෙස් තියෙන. ඇසීම නිසා හිත වෙනස වෙනවා කියන්නේ ඕක තමයි දුක. ඒවට පුළුවන් අපේ හිත වෙනස් කරන්න. නේද? හොඳට නුවණ වැඩුණහම වෙන්නේ බාහිර දේවල් වලට බෑ අපේ හිත වෙනස් කරන්න. අපට ඕන නම් තමයි හිත වෙනස් කරගන්නේ. අනිත් අයට ඕන හින්දා නෙවෙයි. තේරෙනවද? අනේ ඒ වගේ මට්ටමකට එනවා. එතකොට අර දිත්තේ දිට්ටමත් පන්න නැත්නම් දැක්කොත් දැක්කා විතරයි කියන එකේ අපි දැනට ඉන්න මට්ටමේ වෙනස අඳුර ගන්න ඕන. හරි. අපි දැනට මතක තියාගන්න ඔය පස්සේ කියන මට්ටමේ ඉන්නේ. එතකොට පස්සේ නිසා එන දේවල් තමයි අපිට තියෙන්නේ. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් තමයි ඒවයි තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට බලන්න පස්ස පච්චය වේදනා. පස්ස පච්චය සංඥා. පස්ස පච්චය චේතන නැත්නම් සංඛාර. නේද? ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙනමයි ඔය ටික ඇති වෙන්නේ. ඊටත් අමතරව දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙයිලා තියෙන අර ඒ කාලේ තිබුණ එක එක දෘෂ්ටි ඉන්දියාවේ ඒ කාලේ 62ක් දෘෂ්ටි තිබුණා එක එක මත. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නවා ඔය දෘෂ්ටියත් ස්පර්ශයේ ප්‍රත්‍යය. ඔය දෘෂ්ටියත් ස්පර්ශයේ නිසා හටගත්තු එකක්. පස්ස පච්චය. තදපි පස්ස පච්චය. ඒකත් ස්පර්ශේ ප්‍රත්‍ය. තදපි පස්ස පච්චය. ඔය මතයත් ස්පර්ශේ ප්‍රත්‍ය. එහෙම කියලා අර 62කටම කිව්වා. ତොට මේකෙන් තේරුම් ගන්න ඕන ස්පර්ශය පිළි අරගෙන ඒක නිසා මොකක් හරි මතයකට ආවොත් ඒක එතකොට ඇත්ත ඇති හැටි දැක්ක නෙවෙයි. ස්පර්ශයට මුලා වුණා. ඒක අර මාර්ගයක් නේ. දැන් එයා හිතනවා එහෙම මාර්ගය වැඩුවොත් නිවන හම්බ වෙයි කියලා. ඒකට අපි කියන්නේ අර සීලබ්බත පරාමාසය කියන එක. يعني සීලය වැරදි විදිහට තේරුම් අරන්. මෙහෙම සීල් රැක්කොත් නිවන් හම්බ වෙයි කියලා හිතනවනේ. නේද? ඒක රකින්න උත්සාහ කරනවා. ඒ වැරදි දෘෂ්ටිය නිසා ඒ කියන්නේ තව විදියට කිව්ව සම්මාදිට්ඨිය නැති හින්දා එයා ඉතින් උත්සාහ කිරීමක් කරන්නේ දුක නැති කරන්නේ. ඒ වුණාට සම්මාදිට්ඨිය නැහැ. ඇයි? දුක මොකද්ද කියලා දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. ඈ? දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. මාර්ගය දන්නේ නැහැ. වැරදි මාර්ගය. හැබැයි එයත් උත්සාහ කරනවා දුක නැති කරන්න. ඒ වුණාට මාර්ගය නැහැ. ඒකයි මං කියුවේ නිකන් භාවනා කරාටම මාර්ගයේ එන්නේ නැහැ සම්මාදිට්ඨිය නැත්තම්. ඒක එකට තමයි මේ දහමක් අහලා එක දකින්න කියන. ඒ නිසා තමයි මේ දහමක් පවතින කාලෙකමයි නිවන්. එහෙම නැත්නම් සෝවාන් වෙන්නවත් පුළුවන්. මාර්ගඵල ලබන්න පුළුවන් දහමක් පවතින කොට විතර. නැත්නම් එහෙම කියන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට පුළුවන් කියලා කියන්න පුළුවන් ඕන කාලෙ. නේද? එහෙම වෙන්නේ නැහැ. බුදු කෙනෙක් මේක බොහොම අමාරුවෙන් මේ හැංගිලා තියෙන ඇත්ත හොයාගෙන කියා දුන්නහම ඒක අහලා තමයි අනිත් අයට පුළුවන් වෙන්නේ ඒ ප්‍රතිඵල ලබන්න. ඉතින් නිකම්ම කරන්න ආලේ උත්සාහ කළාට නෙවෙයි. මේ හින්දා තමයි මේ දැන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. ඒ තමන් සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන. එදාට තමයි තේරුම් ගන්න යා මෙතෙන්ට ගිහින් මට වැඩක් වෙයිද නැත්නම් එහෙම නැත්නම් මෙතනින් මේ ටික කරලා වෙන තැනකට යන්න ඕනද නේද? ඒ වගේ තේරුම් ගන්න. ඒ කියන්නේ මෙතනින් මෙච්චරයි ඉගෙන ගන්න පුළුවන් කියලා දැනගන්නේ. ඒ වුණාට තව මාර්ගයේ තව එහා තව කරන්න දේවල් තියෙනවා. එහෙම දැනගන්නේ තමන්ගේ නුවණින්. නැතුව ගුරුවරයා කියන්නේ නැහැ ඕක. නේද? ඒගොල්ලෝ කියන්නේ මෙතෙන්ටම ඉන්න මෙතෙන්ටම ඉන්න මේක කරන්න කියලා.
එහෙම නෙවෙයි මං ඇහුවේ. භාවනා කරනකොට තනියම කාමරේ නැතුව ව්‍යාපාරිකට ගිහිල්ලා. භාවනා කරාට පස්සේ සීතල කියනවා ඇවිල්ලා දැන් හමු වෙන්න කියලා. ඔව්. ඒක ප්‍රශ්නයක් තියෙන හිඳ නෙවෙයි. එතකොට අහනවා ශ්‍රීමද කොහොමද භාවනාව මොනවාද ආවේ අරටයි මේකයි කියලා.
නැහැ. දැන් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට ගිහාම ටීචර් කියන දේ කරන්න ඕනේ. අපි ගිහිල්ලා අපිට ඕනේම කරලා හරියන්නේ නැහැ. එතෙන් යන්න ඕනේ නේ.
ඒක කරාට පස්සේ ඒක
ඊට පස්සේ මොකද?
ඊට පස්සේ ප්‍රශ්න කරනෝනේ අපෙන් ප්‍රශ්න කරනවා.
කවුද?
ටීචර්. දැන් භාවනා කරනකොට මොකද
ඒක තමයි. දැන් ඕක ඉවර වුණාට පස්සේ ඊළඟට මොකද වෙන්නේ?
ඉතින් ඊට පස්සේ ටීචර් වෙනස් කරන්න කිව්වොත් නැත්නම් එහෙම යන්නේ කොහොදයි කිව්වොත් එතකොට අනිත් සැරේ
අන්න එතන තමයි
භාවනාවට ඒ කියන විදිය අපිට ගන්න පුළුවන් වෙයිද කියලා.
ඔය ඉතින් ඕක බලන්න ඕන. දැන් ටීචර් කොච්චර දුරකට අපිව ගෙනියනවාද කියන එක. අද හැම ගුරුවරයටම බෑ එක පැත්තකින් අපි ගන්න නිවනට ගෙනියන්න. එහෙම නැත්නම් මාර්ගඵල ලබන තත්වයට ගෙනියන්න. හැබැයි යම් කිසි දෙයක් කියා දෙන්න පුළුවන්. අපි හිතමු දැන් සමාධිය හදාගන්න හැටි කියා දෙන්න පුළුවන්. ධානයක් වඩන හැටි කියා දෙනවා වෙන්න පුළුවන්. නේද? එතකොට ඒ තමන් දැනගන්න ඕන මෙතන මෙච්චර දුරක් තමයි මෙතනින් ගන්න පුළුවන්. එතකොට අපට නුවණක් තියෙනවනේ ඔන්න මට දැන් සමාධිය නැහැ. අර ගුරුවරයා ළඟට යන අය සමාධිය හදා ගන්නවා. එහෙනම් මටත් එතෙන්ට ගියොත් සමාධිය හදා ගන්න ඕන. එතකොට ඒ දක්වා තමයි එතනින් ගන්න පුළුවන්. එතකොට අපිට නුවණක් තියෙනා නම් එතන තියන අය අර තව එහාට ගිහිල්ලා ඉන්නවා. ඒක ඉතින් ලේසි නෑ තේරුම් ගන්න. ඒකටත් Tamanට නුවණක් ඕනේ.
අපිට තේරෙන්න ගන්න පිළිසුත් සමාධිය කියලා දැන් මෙතන කාටවත් සමාධිය තියෙනවා නම් මට තේරෙන්නේ
නෑ. නෑ නෑ එයා ලැබපු එක නෙමෙයි. දැන් හිස්ටරි එක බැලුවහම කවුරු හරි සමාධිය ලැබලා තියෙනවා නම් එතන. අහන්න තියෙනවා නම්. නේද? නැත්තම් වැඩි හරියක් සමාධිය ලැබලා නම් එතකොට අපටත් හිතෙනවා අතෙන්ට ගියොත් අපටත් සමාධිය හදා ගන්න පුළුවන්. තව තැනක අහන්න ලැබෙනා එතන නම් කාටවත් සමාධිය ලැබිලා නැහැ. දැන් අවුරුදු ගාණක් භාවනා කරනවා. එතකොට එතෙන්ටද යන්නේ මෙතෙන්ට? ඒ මං කිව්වේ සමාධිය මට. හරි? සමාධියම නිමෙයිනේ අපට ඕන. නිවන් මාර්ගෙනි. ඒකට නිවන් මාර්ගයට මෙතනින් උදව්වක් වෙනවද කියන ඒ නුවණ ඇති කරගන්න ඕන තමන්ට. හරි. තමන්ට තේරුම් ගන්න ඕන ඒක ගුරුවරයා කියන හින්දාම නෙමෙයි. ගුරුවරයා කියන එක තමන්ට පුළුවන් මේක ධර්මයට එකඟද කියලා බලන්න. ධර්මයක් දැනගන්නේ ඒක. නැතුව දැන් ඒක දැන් කෙනා කියා දෙන හැම එකේම මොනවා හරි දෙයක් තියෙනවා නැතුව නෙවෙයි. නැත්තම් ඒක කට්ටිය යන්නේ නැහෙනි. ඒ වුණාට ඒ කියා දෙන දෙයින් මේ නිවන ලැබෙනවද කියන එක අපි නුවණින් හොයන්න ඕන. මේක නිවන් මාර්ගයේද බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයට මේක එකඟද කියන එක. නැතුව අර වචන ගොඩාක් කතා කළාට ලස්සනට කතා කළාට නැත්තම් මොනවා හරි පිරිස වැඩි වුණාට එහෙමත් නෙමෙයි. තමන්ට ධර්මයක් අහලා ඒ තමන්ට පුළුවන් එහෙම හිතා ගන්න පුළුවන්. ධර්මයේ දැනගන්න ඒ අවබෝධ වෙන්න තේරෙනවා මේ ඒවා ධර්මයට එකඟද නැත්තම් අපේ අඩුපාඩු තියනවද දැනට දන්න දේ අඩුපාඩු තියනවද තව මොනවා හරි කරන්න ඕනද එහෙම නුවණක් එනවා. මේ කියන්නේ මේ දැන් ගුරුවරු ළඟට යන්න එපා කියන එක නෙමෙයි. ගිහිල්ලා කරන්න. හැබැයි ඒක එකපාරටම ගිය දවසේම නෙමෙයි සමහර වෙලට ටිකක් දවස් එක කරනකොට Tamanට වටහා ගන්න පුළුවන් වෙන්න ඕන මෙතනින් මට වැඩක් තියෙනවද? මේ ධර්මයේ එක්ක ගලපලා බලන්න ඕන මං දැන් නිවන් මාර්ගයේ පැත්තටද යන්නේ? ඈ මෙතෝ මොනවා හරි කළාට හරියන්නේ නැහැ. දැන් නිවන් මාර්ගේ වඩන්න කියලා අර මොනවා හරි කුකින් ක්ලාස් එකකට ගිහිල්ලා හරියන්නේ නැහැ. එතනත් මොනවා හරි ඉගෙන ගන්නවා තමයි. නේද? ඒ වුණාට අපට නුවණක් තියෙන්න ඕන මේක නෙමෙයි මං හොයන්නේ. එයා ඒ කියන්නේ ගුරුවරයාට අපහාසයක් කරනවා නෙමෙයි. දැන් මං හොයන දේ මේක නෙමෙයි කියලා දැනගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ. ඒ පුළුවන්කම එන්නේ ධර්මය අහලා දකින දෙනාට. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දෙයක් කියලා දෙනවා. මේක මෙහෙමයි කියලා නුවණක් ගන්නවා. හරි? නුවණින් දකින්න ඕනේ. එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මේක හරි මාර්ගයද කියන එක. ඒක තමයි මේ කියන්නේ. ඒ නුවණ හදාගන්න ඕන දේවල් කරන්න ඕනේ. තමයි මේ කියන්නේ. ඕක තමයි මේ කියන්නේ. දැන් මේ දැන් ඒ වගේ දැන් ඔයගලන්ට නුවණක් එන්න ඕන දැන්. මෙතනිනුත් ඉගෙනගත්තු ඒවා දැන් ඇති කියන දවසක් එන්න ඕන.
නෑ.
එහෙම එන්න ඕන. නැහැ කෙලවර කියන්නේ දැන් මම වැඩියෙන්ම කියා දෙන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. සම්මා දිට්ඨිය ඇති කරගත්තාම මාර්ගයට වැටෙනවා. ඊට පස්සේ තමන්ට තමයි වැඩේ තියෙන්නේ. ඊට පස්සේ ගුරුවරයා තේ නෙමෙයි තමන්ගේ යතේ තමයි කරන්න ඕන දේ තියෙන්නේ. දැන් මේ කරන්න ඕන මොකද්ද කියලා අඳුරගන්න විදිහ තමයි මේ පෙන්නලා දෙන්නේ. හරි? එතනින් සම්මා දිට්ඨිය හරියට ඇති කරගත්තොත් ආයේ එතකොට එකක් ආයේ අපාගත වෙන්නේ නැහැ. ඊළඟට මාර්ගයේ මේ වඩා ගන්න පුළුවන්. ඒ වුණාට සම්මා දිට්ඨිය කියන්නේ මේ මාර්ගඵල ලැබුණා නිවන් ලැබුණා නෙවෙයි. නිවන් මාර්ගයේ හරියට තෝරගන්න නුවණක් ඇති වෙනවා. ඒක තමයි අපි ධර්මය විමසලා නුවණින් දැකලා ගන්න ඕනේ. ඒක හරියට ගත්තට පස්සේ ඉතින් බය වෙන්න ඕන දෙයක් නැහැ. ඕන ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒක කරන්න කියන්නේ මේ යන්න එපා කියන එක නෙමෙයි. ගුරුවරු ළඟට ගිහිල්ලා ප්‍රගුණ කරන්න ඕන. මේ Tamanට නුවණක් තියෙන්න ඕන. දැන් මට ඕන දෙයද මෙතනින් හම්බ වෙන්නේ කියන එක. ඒක ගුරුවරයා කියන හින්දා නෙවෙයි. ගුරුවරයාගෙන් උපදෙස් ගන්න ඒ ක්‍රමේ ප්‍රගුණ කරන්න. ඒකට ඊළඟට Tamanට නුවණක් තියෙන්න ඕන. මේකද මම හොයන්නේ. මේකද මට ඕන දෙය. කියන එක Taman ඩිසයිඩ් කරන්න පුළුවන්. මගේ මේකට වුණත් ඕ නිකාම ඔහේ ආවට හරියන්නේ
නැහැ.
නුවණින් බලන්න. මේකට આવුත් වැඩක් තියනවද කියලා ඒක නුවණින් බලලා තමයි එන්න ඕනේ. වැඩක් නැත්තා එන්න එපා. يعني ඊට වඩා හොඳට තීරුම් කරන කෙනෙක් ළඟට යන්න. ඒ විදිහට තමයි යන්න ඕනේ. දැන් ඒකේ හරි ඕක නෙමෙයි අපිට අදාළ වෙන්නේ. දැන් මේ පස්සය ගැනනේ අපි කතා කර කර හිටියේ. ස්පර්ශයේ කියන එක එතකොට දැන් අපි එක විදිහකට තේරුම් ගන්න ඕන. දැන් පළවෙනි දේ දැන් තමන් ස්පර්ශයේ ඉන්නවා කියන එක පිළිගන්නවාද? ඇහෙන් දකිනකොට, කණෙන් අහනකොට නේද, ආයතන හය පාවිච්චි කරනකොට අපි ස්පර්ශය කියන මට්ටමේ ඉඳන් ඒක මත තමයි අපි වැඩ කරන්නේ. ඔව්, දැන් මොකක් හරි ඔය සද්දයක් එනකොට අපි දැනගන්නකොට තේරුම් ගන්න ඕන. ඒතකොට කණයි බාහිර රූපෙකුයි සෝත විඥානේ හටගත්තා නම් ඕකට තමයි ස්පර්ශය කියන්නේ. ඒ බව අපි දැනගත්තා නම් ඒ දැනුවත් කලේ පස්ස චෛතසික. නේ? ඇහක් තියෙනවා මේ පැත්තේ, අරහෙ රූපයක් තියෙනවා එහෙන් දකින්න. ඒක දැනගන්න චක්කු විඤ්ඤාණයක් හටගෙන තියෙනවා. ඒක අපි දැනගන්නවානේ. කවුද අපිව දැනුවත් කළේ? කවුද අපිට ඔබ කිව්වේ? පස්ස චෛතසිකේ. එන්නම තේරුම් ගන්න. හරි? එතකොට ඇහැ ගැන දැනගත්තා නම් ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණය කියලා ඒකට කියනවා චක්කු සංපස්සය. කන ගැන දැනගත්තා නම් කනයි ශබ්දයයි නැත්නම් ශබ්දයට අදාළ රූපේ එළියේ තියෙනවා. මේ සෝත විඤ්ඤාණ. නාසයයි ගඳ සුවඳයි ඒක දැනගන්න ගහන විඤ්ඤාණය. ඒකට කියනවා ගහන සංපස්ස. දිවයි රසයි. රස කියනකොට ඒ රසට අදාළ රූපයක්. නේද? මේ කෑමේ මේ රස. ඒකට දිවක් තියෙනවා. මේ රස දෙන්න මොනවා හරි අරමුණක් තියෙනවා. ඕ දෙක ගැන දැනගන්න විඥානිකුත් තියෙනවා. ඒකට ජීවහා සංපස්සේ. නේද? ඒවයි එකතුවක් කියන්නේ ජීවහා සංපස්සේ. ඒකට කයයි ස්පර්ශ වෙන දෙයකුයි ඒක දැනගන්න ස්වභාවයයි කාය විඥානය. ඒකට කියනවා කාය සංපස්සේ. ඔව්. මනසයි ධම්මයි මනෝ විඥානයි කියනකොට මනෝ සංපස්සේ. හරි? දැන් ඊළඟට තේරුම් ගන්න ඕන. දැන් ඒක තව ටිකක් මේකෙන් වෙන්නේ මොකද්ද, මේක මොකක් හින්දාද ඇති වෙන්නේ කියන ඒවා ටිකක් හොයන්න ඕන. පස්සේ කියන එක. ඒකට දැන් පස්සේ කියන එකේදී තේරුම් ගන්න අපි මේ මොන ආයතනේ ගත්තත් අභ්‍යන්තර ආයතනේයි බාහිර ආයතනේයි කියලා වෙන් කරලා තියෙනවා. ඇහැයි රූපයයි. ඇහැ කියන්නේ අභ්‍යන්තර, රූපේ කියන්නේ බාහිර. නේද? නැත්තම් කණයි ශබ්දයයි. කන අභ්‍යන්තර, ඒ ශබ්ද රූපේ බාහිර. නේද? දිව අභ්‍යන්තර, දිවට දැනෙන රස බාහිර. එහම අභ්‍යන්තර බාහිර ආයතන කියලා වෙන් කරන ගතියක් තියෙනවා. හරි? ඒ වෙන් කරපු දේවල් දැනගන්න විඥානිකුත් තියෙනවා. ඔය දැනුවත් වීමේ ඉන්නකොට එතකොට ඔකට තමයි පස්සය කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ පස්සය ඉබේ නෙමෙයි ඇති වෙන්නේ, ඒකට හේතුවක් තියෙනවා. ඔක තමයි නාම රූපේ. නාම රූප පත්‍ය පස්සෝ. එහෙම නැත්නම් තව විදිහකට සලායතන පච්චයා පස්සෝ කියලා තියෙනවා. මේ දෙකම ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඔය ටික හොයලා බලන්න ඕන කොහොමද ඒක වෙන්නේ. එතකොට සලායතන පච්චයා පස්සෝ කියනකොට අපිට දැනෙනවා මේ සලායතන නොතිබුණා නම් එහෙම ස්පර්ශයක් වෙන්න බෑ. ඒ වගේම නාම රූප පත්‍ය පස්සෝ කියනකොට නුවණක් එන්න ඕන. නාම රූප නොතිබුණා නම් හට නොගත්තා නම් ස්පර්ශයක් වෙන්න බෑ. මොකද ඒවා හේතුයෙන්මයි ස්පර්ශ. නාම රූප පත්‍ය පස්සෝ කියනකොට තේරුම් ගන්නවා නාම රූපයක් නොතිබුණා නම් ස්පර්ශය වෙන්න බෑ. සලායතන පත්‍ය පස්සෝ කියනකොට තේරුම් යනවා සලායතනයක්. ඒ කියන්නේ ආයතනයක් තිබුණ නැත්නම් ස්පර්ශයක් වෙන්න බැහැයි කියලා. දැන් අපි ඒ කියන්නේ ස්පර්ශයට වෙනම තියෙන්නවත් හටගන්නවත් බෑ සලායතනයි නාම රූපයි යෙදුම් නැත්තම්. එතකොට සලායතන කියනකොට නම් දන්නවනේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන අර ඉන්ද්‍රිය මට්ටම නේද? දැන් නාම රූප කියනකොට එච්චරම අපට තේරෙන්නේ නැහැ. ඉතින් තව ටිකක් ඔක නුවණින් හොයලා බලන්න. දැන් නාම රූපය තේරුම් ගන්න තව ටිකක් පහලට ගියොත් නාම රූපය හටගන්නේ මොකක් හින්දාද? විඥානය. විඥාන පත්‍යා නාම රූපං. හරි. ඒකේ අනිත් පැත්තක් තියෙනවා නාම රූප පත්‍යා විඥාන. නේද?
නාම රූප කියන්නේ එකක්ද දෙකක්ද?
ඒක හොයන්න ඕන දැන්. ඒතර විඥානෙට අරමුණු වෙන්නේ නාමයේද රූපයේද නාම රූපයේද? නාමය විතරක් පේනවද? රූපය විතරක් පේනවද? දෙක එකට ඊදුනොත් තමයි විඥානෙට එකයි විඥාන පත්‍ය නාම. ඒ කියන්නේ විඥානෙට අරමුණු වෙන්නේ නාම රූපයමයි. දැන් මොනවාද මේ නාම රූප නැත්නම් නාමයේ රූපය කියනකොට මොනවාද මතක් වෙන්නේ? නාම කියනකොට මේ හිතේ තියෙන අර චෛතසික ටික. වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. ඔහොම දේවල් ටිකක් තියෙනවා නේද? ඒවා අපි දන්නා හිතත් එක්ක ඇතිවෙන හිතේ ඇතිවෙන ස්වභාවයන්. ඒවා අපිට අල්ලලා බලන්න බෑ, එහෙන් දකින්න බෑ. අනිත් ආයතන වලට අහුවෙන අර රූප නිවේ. මේ හිත දැනුවත් කරන ගති ස්වභාව ටික. එතකොට ඒවා තියෙන්න ඕන හිතක් එක්කම නේද? හිත තියෙන තැනකමයි ඕක තියෙන්නේ. හිතක් නැත්තම් චෛතසික තියෙන්න බෑ. හිත හටගන්න කලින් චෛතසික හටගන්න බෑ. හිතක් නැතුව චෛතසික වලට තියෙන්න බෑ. හරි? අපේ හිතේම ඇති වෙන අර ස්වභාව ටික. වේදනාවට හටගන්න බෑ වේදනාවට අදාළ සිත නැත්තම්. හරි? මේ වේදනාව දැනගන්න සිත තියෙනවා. තේරෙනවද? එතකොට මේ නාම ධර්ම ඒ වගේ. ඒ කියන්නේ දැන් මේ හිතේම ඇති වෙන ස්වභාව ටිකක්. හරි. දැන් අපි රූප කියන ඒවා සාමාන්‍ය මට්ටමේදී රූප කියන ඒවා හිතත් එක්ක සම්බන්ධයක් තියෙනවද? ඒ ඔව්. එතකොට නාම රූප මං අහන්නේ දැන් අපි සාමාන්‍ය රූප කියලා පිළිගන්නේ ওই වටපිටාවේ තියෙන සතර මහා ධාතුන්ගෙන් හැදුන කිව්වහන් ඒකට හිතේ සම්බන්ධයක් තියෙනවද?
ඔව්.
හඳුර ගන්න බෑ. රූපේ මං අහන්නේ දැන් රූපේ ගැන.
රූපේ
නිකන් තියෙන. ඒක තමයි මං අහන්නේ. ඒවට නාමයක් නෑ. හිතක් නැතුව රූපවලට තියෙන්න බෑයිද? ඒ ශරීරය නේද? මරුණට පස්සේ ශරීරය තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඊළඟට ওই වටපිටාවේ තියෙන රූප ගස් ගල් ඩෙස්කුතු ওই ජනෙල් පෑන් අරව මේවා. ඒවට හිතක් නැහැ මං අහන්නේ හිත ගැන නෙමෙයි. ඒ රූප තියෙන්න පුළුවන්ද දැන් හිත නැතුව? පුළුවන් නේද? දැනගන්නේ හිතෙන්. දැන් ගස් ගල් වලට පවතින හිත ඕන. මේක මේ අහ. අන්න ඒක තමයි මේ අහන්නේ. අපි හිතුවා හරි නැතුවා හරි රූප තියනවද නැද්ද? තියනවා. ඔහොම තමයි ඉතින් සාමාන්‍ය මට්ටමේදී හිතෙන්. ඔක තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. අපි දැනගත්තත් නැතත් රූපවලට වෙනම තියෙන්න පුළුවන්. ඒ තව විදිහකට කියන්නේ රූප නිකන් මේ හේතු ප්‍රත්‍ය නිවේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් නිවේ. ඒවා ඔහි තියෙන. වෙනම හේතු ඇති මේ අපේ හිතට සම්බන්ධ නෑ ඒවා. ඒක තමයි. ඒක තමයි කියන්නේ සාමාන්‍ය මට්ටමකින් හිතන කෙනාට පේන්නේ. හරි. ඒ හින්දා තමයි මේ හැංගිලා තියෙන සත්‍ය තේරුම් කරන්න බුදු කෙනෙක්ම ඕන කියන්නේ. නෑ එතකොට අපි හිතන්නේ රූප ටික එළියේ තියෙනවා. ඒ තියෙන රූප තමයි අපි මේ දැනගන්නේ කියන්නේ. නේද? ඒ වුණාට ඕක නෙමෙයි ඇත්ත තත්ත්වය. දැන් ඔන්න දැන් පස්සේ ගැන තේරුම් ගන්න හොඳ විදිහක්. දැන් අපි සාමාන්‍ය කෙනා ඉන්නේ එළියේ රූප තියෙනවා නේද? එතකොට ඕක අපි දැනගන්නේ අපේ හිතට අහු වුණ වෙලාවක නේද? එතකොට හිතට අහු වෙන්නේ මොනවයින්ද? නාම ධර්ම වලින්. හිත මොනවා හරි දැනගන්නේ නාම ධර්ම හින්දානේ. එතකොට හිත රූපයක් ගැන දැනගන්නවා නම් නාම ධර්ම හරහාමයි දැනගන්නවා. නේද? එතකොට ඒ දැනගන්නේ නාම රූපයක්. මේ නාම ධර්ම වලින් කියන රූපයක් ගැන තමයි හිත දැනගන්නේ. හිතට පුළුවන් ද නාම ධර්ම වලින් තොරව කෙලින්ම රූපේ දැනගන්න? බෑ නේද? හිතන්න ඕන හොඳට. හිතට පුළුවන්ද නාම ධර්ම ඇති වෙන්නේ නැතුව? මොනවාද නාම ධර්ම කිව්වේ? වේදනා සංඥා චේතනා පස්ස මනසිකා. ඕවා ඇති වෙන්නේ නැතුව. රූපයක් ගැන දැනගන්න පුළුවන් වෙයිද? නැහැ. මොකද අපි දැනගන්නේ මේ රූපේ මේ වගේ වේදනාව වින්දනයක් තියෙනවා. මේ රූපේ මේ වගේ සංඥා, මේ රූපේ මේ වගේ ගති තියනවා කියලා චේතනා ටික හදන නේද? ඕවයින් නේද රූපයක් ගැන දැනගන්නේ. දැනගන්නේ හරිය අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට නාම ධර්ම වලින් තොරව රූපයක් දැනගන්න විදිහක් නැහැ. දැනගන්න කියන්නේ විඥානයක් නේද? එතකොට විඥානයක් හටගන්න බෑ මේ නාම රූප වලින් තොරව. තේරුණා? රූප වලින් විතරක් විඥානයක් හටගන්න බෑ. නාම
රූප වලින් විතරක්
බෑ. ඔව්. තව මොනවාද තියෙන්නේ රූප? ශරීරයේ රූපය. දැන් රූප කියලා හිතන්නේ අපි සතර මහා ධාතුව වෙන් හැදිච්ච දේවල් නා. ඈ ඊළඟට ඒවට වෙනම පවතින පුළුවන් නම් අපි දැක්කත් නැතත්. නේද? ඒ පවතින දෙයක් ගැන අපි දැනගන්නේ නැගෙන සිත දැනගන්නේ. සිතට අරමුණු වෙන්නේ මේක ඒ කියන්නේ නාම වලින් තොරව අරමුණු වෙන්න පුළුවන්ද? බැ නාම එකමයි ඒක අරමුණු වෙන්නේ. ඒකට මේ නාම වලින් පෙන්눔 කරන රූපයක් තමයි අපි දැනගන්නේ. තේරුණාද ඒක? කියන්නේ විඥානේ දැනගන්නේ නාම වලින් පෙන්눔 කරන රූපයක්. හරි? ඒ නාම වලින් පෙන්눔 කරන රූපේ මෙතන තියෙන්න මොනද හිතට දැනගන්න. නාම ටික ඇති වුණාම ඇති නේද? ඒ රූපේ ගැන මේ වගේ වේදනාවක්. ඒ රූපේ මේ වගේ සංඥාවක්. ඒ රූපේ මේ වගේ ගති ටිකක් කියලා ඔන්න චේතනා ටික එනවා. එතන මෙතන රූපේ තියෙන්න ඕනද නාම ධර්ම ටිකට විඥානි දැනුවත් කරන්න? දැන් ගෙදර ගැන හිත දැනුවත් කරන්න ගෙදර මෙතන තියෙන්න ඕනද? අර නාම ධර්ම ටිකට පුළුවන් හිත දැනුවත් කරන්න. ඔව්. දැන් අපි රුවන්වැලි සෑය කියලා හිතනකොට හිත දැනුවත් කරන රූපයක් ගැන. රුවන්වැලි සෑය. නැහැ එතකොට රුවන්වැලි සෑයේ මෙතන තියෙන්න ඕනද ඕක කරන්න?
නැහැ.
නැහැ. එතකොට නාම ධර්ම ටිකට පුළුවන් රූපයක් ගැන හිත දැනුවත් කරන්න. ඒකට සතර මහා ධාතු රූපේ මෙතන තියෙන්න ඕනද? නැහැ. මොකද හිත දැනගන්නේ සතර මහා ධාතු රූපේ නෙමෙයි. මේ නාම වලින් පෙන්නන රූපේ. නේද? හිත දැනගන්නේ මේ නාම වලින් කියන අදහස් ටික රූපයක් ගැන.
ඒ ටික හැබැයි මවන්න අපි ඉස්සලා ගන්න අපි දැනගන්න. අපි ඉස්සලා දැක්ක අපි හිත කැඳ ගන්න. හැබැයි අපි ඉස්සලා
දැකපු නැති කෙනෙකුට ඒක මවන්න බෑ. ඒ කියන්නේ අපිට දැන් හිතෙන් මවන්න පුළුවන් කලින් දැකලා තියෙන ඒවා විතරයි. ඒකත් හොඳයි. කලින් දැකලා කියවහන් ඉතින් කලින් අත්දැකපු ඒවත්. ඒ කියන්නේ මේ ආයතන පහට මීට කලින් අහු වෙලා තියෙනවා. නේද? දැන් අපිට දැන් රසක් ඕන නම් මතක් කරගන්න තංගදත් සුවඳක් මතක් කරගන්න පුළුවන්. සද්දයක් මතක් කරගන්න පුළුවන්.
කලින් අත්දැකලා තියෙනවා.
ඒක තමයි කලින් අත්දැකපුවා අපට සිහි කරගන්න පුළුවන්. නේද? දැට දැන් හොයන්න ඕන. එතකොට අපිට කලින් අත්දැකපුවා විතරනම් සිහි කරගන්න පුළුවන්. ඒ කලින් අත්දැකීමේදී මොකද කරලා තියෙන්නේ? හිතේ තියාගන්න මොනවද හදලා තියෙන්නේ? හිතේ තියාගන්න විදිහක් හදලා තියෙනවනේ කලින් අත්දගෙන උඩ. වේදනාවක් හරි. ඈ මේ චෛතසික ටික. මේ රූපේ මෙන්න මේ චෛතසිකේට දැනෙන්නේ මෙහෙමයි. මේ රූපේ මේ චෛතසිකේට දැනෙන්නේ මෙහෙමයි. කියලා අර එක එක නාම ධර්මෙට රූපේ ගැන ස්වභාවයක් අපි ඒ කියන්නේ මොකක් හරි විදිහකට එක්ස්පෙරිමන්ට් එකක් කරලා මේ නාම ධර්මයට මේ රූපේ දැනෙන්නේ මෙහෙමයි කියන එකක් අපි සකස් කරලා තියෙනවා. ඕක තමයි කලින් අත්දැකලා කියන්නේ. ආයතනෙන් අත්දැක්කොත් තමයි මේක හොඳට අත්දකින්න පුළුවන් කියන එක මතකයි. නේද? එතකොට සමහර ඒවා සුවඳෙන් මතක තියා ගන්නවා, සමහර ඒවා සද්දෙන් මතක තියා ගන්නවා නේද? සමහර ඒවා ඔය දෙක තුනක් එකතු වෙලත් මතක හිටිනවා නේද? දැන් අපි නෙළුම් මලක් කිව්වහම ඒකේ පාටෙන් සිහි වෙන්න පුළුවන්. නේද? රතු පාටද සුදු පාටද කියලා. එහෙම නැත්නම් ඒකේ අර හැඩයෙන් සිහි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ සුවඳින් සිහි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක අර අල්ලනකොට දැනෙන ස්පර්ශේ මේ වගේ සිනිඳුයි කියලා එහෙම සිහි වෙන්න පුළුවන්. නේද? එතකොට ඔය කාලා බලලා තියනවා නම් ඕක මේ රහයි කියලා සිහි වෙන්න පුළුවන්. ඒක පැණි රසද්ද, සිත්තර රසද්ද, මොකද්ද? එහෙමත් සිහි වෙන්න පුළුවන් නේද? එතකොට අර කලින් ආයතනයක් අත්දකින්නකොට අපේ හිතට අරව ටික එකතු කරගෙන තියෙනවා. දැන් මේ ආයතන වලට මේක මෙහෙමයි අහුවෙන්නේ කියන අදහසකුත් තියෙනවා. අපි රූපයක් මතක් කරනකොට. හරි? එතකොට දැන් ඔය මතක් කරන්නේ අපි මේ හිතට අරමුණු වෙන දෙයක් කියලා හිතාගෙනද, එළියේ තියෙන දෙයක් කියලා හිතාගෙනද? මෙහෙම රස විඳින්න පුළුවන්, මෙහෙම සුගඳ බලන්න පුළුවන්. ඔව්. ඒක තමයි. එතකොට හිතට අරමුණු වෙනකොට අපිට හිතෙන්නේම ඕක එළියේ තියෙන දෙයක් කියන අදහසින් නේද අපි හිතන්නේ. දැන් පුගන් වැඩි සය ගැන හිතනකොට අර කොහෙද ඇත්ත තියෙන නේද? සම්ප්‍රාදපුරේ තියෙනවා කියලා හිතාගෙන නේද? දැන් ඒක මතක් වුණේ එහෙ තියෙනවා කියලාද නැත්නම් මේ හිතනවා එහෙ තියෙනවා. ඔන්න ඕක තමයි අපේ ඒ දැන් අපි ඔක නුවණින් බැලුවේ නැත්නම් එතකොට අර සාමාන්‍ය කෙනාගේ தත්ත්වය. එහෙ තියෙන රූපයක්, බාහිරේ තියෙන රූපයක් තමයි මේ දැනගත්තේ කියලා. හරි? දැන් එතකොට තේරුම් ගන්න දැන් අපිට නුවණින් බලනකොට පේනව නේද? දැන් හිතට අරමුණු වෙලා තියෙන රූපයක්ද නාම රූපයක්ද? නුවණින් බලනකොට නාම රූපය. සාමාන්‍ය මට්ටමින් බලනකොට එළියේ තියෙන රූපය. දැන් සිහි කරේ. මොකද හිතට සිහි කරන්න හිතට පේන්නේ නැනේ. සතර මහා ධාතු රූපේ නේද? ඒකයි මම කිව්වේ. දැන් විඥාණයට සතර මහා ධාතු රූපේ අහුවෙන්නේ නැහැ. විඥාණයට අහුවෙන්නේ නාම රූපේ. හැබැයි අපිට ඕක ගැන නුවණ පිහිටන්නේ නැහැ. නුවණයි සිහියයි පිහිටන්නේ නැහැ මේ මෙහෙම දෙයක් වෙන්නේ කියලා. අපි හිතන්නේ අර එළියේ තියෙන රූපේ තමයි දැන් මතක් කරේ කියලා. නේද? ඒ අපි හිතන විදිහයි ඇත්තටම සිද්ධ වෙන දෙයි දෙකක් නේද? ඔව්. ඇත්තට වෙලා තියෙන විඥාණයට නාම රූපයක් අරමුණු වෙලා. අපි පිළි අරන් තියෙන්නේ අපේ හිත දැනගත්තා එළියේ තියෙන රූපයක් ගැන නේද? ඔව්. එතකොට බලන්න දැන් එළියේ තියෙන රූපයකට අපි ඒකට අදාළ නාම ධර්ම ටිකක් තියනවා කියන අදහසක තමයි දැන් ඉන්නේ. රුවන්වැලිසෑයි මේ වගේ වේදනාවක් අපිට විඳින්න පුළුවන්. සැපක් හරි දුකක් හරි නේද? ඒතර අර ඒ රූපෙට අදාළ නාම ධර්ම. දැන් පේනවද? ඔව්. ඒ රූපෙට අදාළ නාම ධර්ම ටිකක් දැන් සම්බන්ධ කරලා තියෙනවා. රූප මට්ටමකුයි නාම ටිකයි කනෙක්ට් කරලා තියෙනවා නේද? දැන් රුවන් වැලිසෑයට අදාළව වෙනම නාම ධර්ම ටිකක්. නෙළුම් මලකට අදාළ වෙනම නාම ධර්ම ටිකක්. ඒ රූපෙට වෙනම නාම ටිකක් සම්බන්ධ කරලා තියෙනවා. හරි? එහෙම අපි විශ්වාස කරනවා. අර රූපෙන් මේ වගේ නාම, මේ රූපෙන් මේ වගේ නාම. ඒක අපිට ඔවා වෙන් කරලා ගන්න පුළුවන්. එතකොට මේ රූපයකට නාම සම්බන්ධ කරන ගතිය තමයි පස්සේ කියන්නේ. හරි. පස්සේ කියනකොට අපි නාම පනෝලා තියෙනවා, රූපත් පනෝලා තියෙනවා. ඒවා තියෙනවා කියලා පිළිගන්නවා. ඒතර ඒව අතර සම්බන්ධයක් ඇති කරලා තමයි දැනගන්නේ. ඒතර මේ නාමයි රූපයි ගැන යම්කිසි සම්බන්ධයක් ඇති කරනවා. දැන් අපි කලින් ඔය සම්බන්ධේ කලින් ආයතනකින් ඔය සම්බන්ධය ඇති කරගෙන තියෙනවා. හරිද? දැන් අපි කලින් රුවන්වැලිසෑය දැක්ක වෙලාවක රූපය ගැන තියෙන ඒව ටිකයි ඒකට අදාළ නාම ටිකයි සම්බන්ධ කරලා තියෙනවා. නේද? දැන් අපිට ඒ කියන්නේ රූපය මේ වගේ කියලා අදහසකුත් තියෙනවා. ඕක හින්දා එන නාම ධර්ම මේ වගේ කියලා අදහසකුත් තියෙනවා. නෙළුම් මලක් කියන කොටත් කලින් නෙළුම් මලක් ඔය මොකක් හරි ආයතනකින් එකකින් හරි ගොඩකින් හරි ආයතන වලින් අත්දැකලා අපි ඒකට අදාළ නාම ධර්ම ටිකක් දාගෙන තියෙනවා නේද? දැන් ඔන්න ඕක දැන් එතකොට තේරුම් ගන්න කලින් පස්සයක් ඇති කරලා. හරිද? එතකොට ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනා සංඥා චේතනා ඔක්කොම ටික අපි හදලා තියෙනවා. දැන් වෙන්නේ අපිට ඒ හදපු ටිකෙන් ඕන එකක් සිහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නෙළුම් මලක චිත්‍රයක් දකින්න වෙන්න පුළුවන්. ඒකට ඇහැට අරහෙ තිබුණ රූපේ දැන් සිහි වෙනවා. කලින් අත්දැකුවේ. නැත්තම් ඒ වගේ සුවඳක් එන්න පුළුවන්. සුවඳක් එනකොට මේ අර එදා අද්දක නෙළුම් මලේ සුවඳ නෙමෙයි. මොකනම් නෙළුම් මලක සුවඳ. නේද? ඒකට මෙහෙම ස්පර්ශ කරනකොට ආර නෙළුම් මල වගේ නේ. කියලා අරක මතක් වෙනවා. නේද? එතකොට මෙතන අද්දකින්ේක අපි දැන් රූපයකට සම්බන්ධ කරනවා. දැන් මෙතන අද්දකින්ේක දැන් මෙහෙම ඇල්ලුවාම දැනෙන්නේ මොකද්ද දැනෙන්නේ? වේදනාව නේද? ඒකට අපි ඉස්සෙල්ලා පණවන්නේ වේදනාව. වේදනාව තමයි අපිට සිහි වෙන්නේ. ඒතර වේදනාව හිතට දැනෙන ගතියක් නේද? ඒතර යම්කිසි වේදනා ගතියක් දැනුණ ගමන් ඔන්න අපේ හිත හොයනවා ඔය වේදනාවට අදාළ රූපේ කොහෙද තියෙන්නේ. තේර ඇසුරු කරපු දේවල් වලින් හොයලා බලනවා. හරි? එතකොට මේ හිතට හැකියාවක් තියෙනවා එක පාරට මතක් කරගන්න. මේ කාරක කියලා. ඒ කියන්නේ රූපේ මතක් කරගන්න. එතකොට මේ වේදනාව කියන්නේ දැන් නාමයක්. නේද? නාම ධර්මයක්. එතකොට නාම වලට අපි දැන් රූපයක් සම්බන්ධ කරනවා. ඒක තමයි පස්සේ කියන්නේ. ඒකට දැන් මෙතන තියෙන රූපයක් නෙමෙයිනේ. දැන් ඒකට කියනවා අදිවචන. රූපයක අදිවචනයක් අදිවචන සම්පස්සයක් කරනවා. මේ නාම ධර්ම වලට රූපයක අදිවචන සම්පස්සයක් කරනවා. වචන මාත්‍රයක්. ඒ කියන්නේ හිතට නිකම් මතක් කරගන්න කියන්න පුළුවන්. අන්න. ඔව්. එතකොට රූපේ රූපයක අදිවචනයක් මෙතන තියෙනවා. හරි? ඒ රූපේ ගැටෙන්නේ නැහැ. ගැටෙනවා නම් කියනවා පටිඝ කියලා. පටිඝ සම්පස්සයක් නෙමෙයි අදිවචන සම්පස්සයක්. තේන්නවද? වචන මාත්‍රකින් විතරයි අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකට කියනවා දැන් නාමයක් පැනෙව්වා නම් අපි ඒකට රූපයක අදිවචන සම්පස්සයක් ඇති කරගන්නවා. නේද? දැන් ඔය නාමේ පණවන්න හේතු යෙදුන් නැත්තම් වේදනාවක් හරි මොකක් හරි මතක් කරගන්න හේතු යෙදුන් නැත්තම් එතකොට රූපේක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද? බෑ. ඔන්නඔක තමයි බුදුහාමුදුරුව අහන්නේ ආනන්දහාමුදුරුවෝ. යම් කරුණු නිසා නාමකායක් පණවයිද ඒ කරුණු යෙදෙන්නේ නැති කලෙහි රූපක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්. බැහැයි කියලා තේරෙනවා නේද දැන්? එතකොට අපි මොනවයින් හරි නාම ධර්ම පැනෙව්වොත් තමයි ඒකට රූපක අධිවචන සම්පස්සයක් දාන්නේ. ඒකට නාමේ හටගන්න හේතු යෙදුන් නැත්තම් නාමකායක් තියෙනවා කියලා හිතන්න කරුණු යෙදුන්නේ නැත්නම් රූපේක අධ්‍යයන සම්පස්සයක් වෙන්න බෑ නේද? නෑ දැන් මෙතන රූපේ ගැටෙනවා නෙවෙයි වචන මාත්‍රකින් ඒ රූපේ සම්බන්ධ කරනවා. ඒක ආදි වචන සම්පස්සේ කියන්නේ. දැන් ඕකේ අනිත් පැත්ත ගන්නකෝ දැන් අපිට දැන් ඔන්න රූපයක් පේනවා කියලා හිතන්න. චෛත්‍යයක් වගේ. අයිතකොට අන්න රුවන් වෙලිසෑය. කියලා හිතනකොට මොකද කරන්නේ? ඒ රූපෙට අදාළ අර අපි රුවන් වෙලිසෑයත් දැක්ක නාමගති ටික මේකට සම්බන්ධ කරනවා. දැන් රූපයක් ඉස්සෙල්ලා පනෝලා අන රූපයක් තියෙන ඕක රුවන් වෙලිසෑය. නේද? එතකොට අන්න මලක් තියෙන ඕක නෙළුම් මල කියලා අර නෙළුම් මලට අදාළ ගති ටික මේකට දානවා. නෑ එතකොට රූපේ තියෙනකොට රූපෙට ගැටෙනවා. එතකොට පටිඝ සංපස්ස. එතකොට රූපයක් තියෙනවා කියලා පටන් ගත්තොත් නාම ධර්ම ටික මේකට ගැටෙනවා. එතකොට රූපයක් පැනෙව්වොත් එහෙම වෙන්නේ නාම ධර්ම වල පටිඝ සංපස්ස. හරි. අදිවචන. ඔව් දැන් හිතට මොකක් හරි මතක් කරනකොට ඉතින් අදිවචනයක්ම වෙන්නේ ඒකයි. නේද? අපි අර එළියේ මලක් දැකලා ඕක රෝස මලක් කියනකොට දැන් අර තියෙන රූපෙට අපේ අර කලින් දාගත්තු අරකට අදාළ නාම ධර්ම ටික දැන් ගෙනත් දානවා මේක. ඔව්. දැන් අපි කලින් බයිල් එකක් අත්දැකලා තියෙනවා. දැන් ඔන්න ඒකට අදාළ රූපයක් දකින්නකොට අබෙල් එකේ අර නාම ධර්ම ටික අපි මේකට ගන්න මේ රූපෙට අයිති කියලා. ඒතර රූපයක් ඉස්සෙල්ලා පැනෙව්වොත් නාම ධර්ම වල පටිඝ සම්පස්සයක් වෙනවා. හරි. ඒක උනේ මෙතන රූපයක් පනවපු හින්දානේ. මේ රූපේ පැනෙවි අපි දැක්ක හින්දානේ. දැන් එහෙම දැක්කේ නැත්නම් එහෙම අපි ඔක දායිද? නැහැ. රූපයක් පනවන්න හේතු නොයදෙන කල්හි නාමවල පටිගයක් පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්. බෑ. ඒ දෙවෙනි ප්‍රශ්න. තේරුණා? යම් කරුණුහින්ද රූපකායක් පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි නාමවල පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද? බෑ කියලා. ඒ දෙවෙනි ප්‍රශ්න දුරජාන. ඊළඟට ওই දෙපැත්තම සම්බන්ධ කරනව මොනවා හරි කරුණු හින්දා නාමකායක් හරි රූපකායක් හරි පනවයිද ඔය කරුණු යෙදෙන්නේ නැති කල්පි නාමත් නැහැ රූපත් නැහැ. එතකොට අධිවචන සම්පස්සයක් හෝ පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. අන තුන්වෙනි ප්‍රශ්න. දැන් මේක තේරුම් කරන්නේ ප්‍රශ්න උත්තර විදියට. ඒ බුදුහාමුදුරන්ගේ එක එක ක්‍රම තේරුම් ගන්න. පටිඝ කියන්නේ දැන් අර රූපයකට රූපයක් තියනවා කියලා හිතුවොත් ඕකේ ගැටන්නනේ හදන්නේ. ගැටෙන ගතියක් නේ. ඒකට පටිඝ කියනවා. අද රූපයක් තියනකොට පටිඝ සංපස්සය. අධිවචන මේ කියන්නේ නාමවල පටිඝ සංපස්සය. අපිට තියෙන්නේ නාමයක් නම් එතකොට පටිඝ වෙන්න බෑ. එතකොට රූපයක අධිවචන සංපස්සය. නාමයේ ඉස්සෙල්ලා පැනෙව්වොත් අදිවචන. රූපයේ ඉස්සෙල්ලා පැනෙව්වොත් පටිඝ. පස්සේ කියනකොට මොකද වෙලා තියෙන්නේ? ওই දෙක සම්බන්ධ කරනවා. නාම රූප සම්බන්ධ කිරීමක් කරනවා. මේ එක අදිවචන විදිහට එන්නත් පුළුවන් පටිඝ විදිහට එන්නත්. ප්‍රතිඵලය තමයි පස්සේ කියන්නේ. අදිවචන සම්පස්ස වෙන්නත් පුළුවන් පටිඝ සම්පස්ස වෙන්නත් පුළුවන්. තොට පස්සේ කියනකොට තේරුම් ගන්න ඕන රූපෙකුයි නාම ධර්ම ටිකයි සම්බන්ධ කරලා ගැට ගහලා වෙන් වෙන්න බැරි වෙන්න ඒ දෙක ගැට ගැහුවා.
හිතෙන් මවාගත්තත් ඒක කරන්නේ.
ඔව් හිතෙන් මවාගෙන රූපයක් ගැට ගන්න එකට කියනවා අදිවචන සම්පස්සය. රූපයක් තියනවා කියලා හිතලා අර හිතේ තියෙන ටික ඔකට සම්බන්ධ කරනකොට පටිගස්න පස්සේ. හරි. ඔකටයි ওই නම් දෙක දෙන්නේ. එතකොට දැන් ඔය දෙක ගැට ගහන ස්වභාවය වෙනකොට දැන් නාම රූපය. මේකට රූපය කියලා වෙනම කියන්නත් බෑ නාමය කියලා කියන්නත් බෑ. දෙකම සම්බන්ධයි. ඒ කියන්නේ රූපේ වෙනම පවතිනවත් නෙමෙයි නාමය වෙනම පවතිනවත් නෙමෙයි ඔය දෙක දැන් සම්බන්ධ කරලා. හරි. එතකොට මේකට පුළුවන් ද සතර මහා ධාතු කියන්න? බෑ. ඒක නාම වලින් පැවැත්මක් දෙන රූපයක්. නාම නිසාම පැවැත්මක් දෙන රූපයක්. ඒ කියන්නේ නාම මාත්‍ර රූපයක්. නැත්නම් නාමික රූපයක්. නමට විතරයි රූපය. ඒකට ඔන්නෝක තමයි නාම රූප ස්වභාවය. ඔන්නෝය නාම රූප ස්වභාවය තමයි විඥාණයට ආරමුණු වෙන්නේ. එකයි මං කිය විඥාණයට වෙනම නාමයේ දකින්නත් බෑ වෙනම රූපේ දකින්නත් බෑ මේ නාම රූපේ තමයි විඥාණයට. දැන්
මෙහෙම බලනකොට දැන් මේ දෙන්න
ඔය දැන් එළියේ තියෙන එක අපි දකිනවා කියලා හිතුවට ඒක මතක තියාගන්න මේ ඇත්ත නොදන්න කම හින්දායි එළියේ තියෙන දේ දකිනවා කියලා. මෙතන වෙලා තියෙන්නේ ඒකට අදාළ නාම ටික දාලා ওই නාම රූපේ තමයි අපි දැකලා තියෙන්නේ. නැත්තම් පරණ අධ්‍යක්ෂින්ම ඕනේ නැහැ නේ දැන් දකින්න එක දකින්න නේද අපි දකින්නේම පරණ ටිකක් මේකට දාලා නාම රූපයක් කරලමයි මේ විඤ්ඤාණයට අරමුණු වෙන්නේ. නෑ වර්ණේ පමණක් දකින්න බෑ ඒකට අදාළ නාම ටික නැති. ඒ කියන්නේ වර්ණයක් කියලා කියන එකේ දැන් අපිට ඇස් වහගෙනත් වර්ණේ සිහි කරන්න පුළුවන්. ඇයි? නාම ටිකෙන් පෙන්නුම් කරපු රූපේ තමයි මේ දැකලා තියෙන්නේ. දැන් අපි රූපේම දැනගත්තා නම් ඇස් අහගෙන ඕක දැනගන්න බෑනේ ආයි. එතකොට මේ ඒ කියන්නේ විඥානේ දැනගන්නකොට දැනගන්නේ නාම රූපේ. හරි. විඥානෙට අදාළ නාම ටික විඥානේ දැනුවත් කරන නාම ටිකට දාගත්තු රූපයක් තමයි විඥානේ දැනගන්නේ නාම රූපේ. විඥානේ නාම රූපේ දැනගත්තට අපි ඕකේ ඇත්ත දන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමේ කෙනා කොහොම කතාවක් දන්නේ නැහැ. එයා හිතන්නේ එළියේ තියෙන රූපෙමයි මේ දැනගත්තේ කියලා. හරි. එතකොට එළියේ තියෙන රූප මගේ හිතේ මේ නාම ධර්ම වලට සම්බන්ධ වුණා කියනකොට අර පස්සේ. අලුතෙන් ඔන්න පස්සයක් ආයේ ඇති කළා. මේ පරණේව නෙමෙයි දැන් අලුත් පස්සේ මේ වෙලාවේ විඥාණයට නාම රූපයක් අරමුණු වුණ එකේ ඇත්ත නොදන්න හින්දා මේ වෙලාවේ අපි පස්සේකට අහු වුණා. ඒත් මේ පැත්තේ මගේ නාම ධර්ම ටික තියෙන අර පැත්තේකට අදාළ රූපේ තියෙනවා කියලා. හරි. පළවෙනි දැන් අපේ ওই පුරුද්ද දැන් හැදිලානේ තියෙන්නේ නාම රූප හදන. ඒ කියන්නේ පස්සේ හදන පුරුද්ද හැදිලා. දැන් පස්සේ හදනකොට මේ අර බාහිර රූපයි මෙහි තියෙන නාමයි කියන මට්ටමට ඇවිල්ලා. හරි. නාමය ඒකාන්තයක් රූපය තවාන්තයක්. විඥාණය තමයි මැද. හරි. ওই මට්ටමට ඇවිල්ලා දැන්. ඒ කියන්නේ අපි එළියේ රූපත් පිළිගන්නවා මේ පැත්තේ නාමත් පිළිගන්නවා විඥාණයත් පිළිගන්නවා. ඒක තමයි මේ වෙන සිද්ධිය බුදුහාමුදුරුවෝ විස්තර කළා. එතකොට එළියේ තියෙනවා කියන එකට බාහිර කියන නමක් දෙන්න එපේ. මේ පැත්තේකට අජ්ජත්ත දෙනවා. හරි. දැන් මේ වෙන සිද්ධිය තේරුම් කරලා දෙන්න ගියාම ඔතන තියෙන ටික කියනවා. එතකොට අජ්ජත් ආයතනයක් තියෙනවා බාහිර ආයතනයක් තියෙනවා. ඇයි මේ දැනගත්තු එකනේ මේ කියා දෙන්නේ? ඕක දැනගත්තේ චක්කු විඤ්ඤාණයෙන්. ඕකට කියනවා පස්සේ කියලා. ඕක දැනුවත් කළේ පස්සේ. ඔය සාමාන්‍ය කෙනාගේ සිද්ධ වෙන ක්‍රියාවලිය විස්තර කරනවා. එතකොට අපි රූපයක් කියලා හිතන එකත් බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. ඕක සතර මහා ධාතුයෙන් හැදිච්ච නේද? නැත්නම් ඒ වයින් උපාදාය වුණ එහෙම ස්වභාවයක්. හරි එහෙම තමයි අපි පිළිගන්නේ. එතකොට එහෙම විස්තර කරනකොට අපිට ඒක පැහැදිලි වෙනවා වැඩි. එතකොට මේ විස්තර කළාට තේරුම් ගන්න ඕන මේ විස්තර කිරීමේ අරමුණ මොකක්ද? මෙතන සිද්ධ වෙන මේ විඥාන නාම රූප ක්‍රියාවලිය අවබෝධ කරගන්න. විඥානෙට නාම රූපය මූලික මට්ටම මේ කියන්නේ හිතට යම්කිසි නාම රූප ස්වභාවයක් පෙන්වුම් කරන ගතිය. හරි. ඒකේ ඇත්ත ඇති හැටි නොදන්න හින්දා තමයි අපි අර සාමාන්‍ය ලෝකයාගේ මට්ටමට
යන්නේ.
ඇලෙන්න ගැටෙන්න තව එහා තියෙනවා. දැන් සාමාන්‍ය ලෝකයාගේ මට්ටම තමයි එළියේ තියෙන රූපයක් අපි දැනගත්තා. මම දැනගත්තා. එතකොට ඊළඟට තමයි ඒකට ඇලෙනවද ගැටෙනවද නැත්නම් ඌක මට අයිති කරගන්නවද නැත්නම් වෙන කෙනෙකුටද. එතකොට මේ ලෝකයට අහු වුණාට පස්සේ ලෝකේ ධර්මතාවලට ඒකෙන් සැපක් විඳින්නත් පුළුවන් දුකක් විඳින්නත් පුළුවන්. ඒ තමයි ලෝකයට අයිති ධර්මතා කියලා කියන්නේ අටලෝ දහම. ඒකට අහු වෙනවා මෙතනින් මුලා වුණාට පස්සේ. දැන් තේරුම් ගන්න රහතන් වහන්සේ මේ නාම රූපේ මුලා වෙන්නේ ලෝකයක් හදන්නේ. ලෝකේ හදන්නේ නැති වෙනකොට ලෝකෙට අයිති ධර්මවලට අහු වෙන්නේ නැහැ. අටලෝ දහම බලපාන්නේ නැහැ රහතන් වහන්සේ. හරි. අපේ පුරුද්දට අපි ලෝකයක් පිළිගන්නවා. ඒක එහෙමමයි කියලා. පිළිගත්තාම ඉතින් ඒකට එන සැප දුක් නින්දා ප්‍රශංසා රව මේවා ටික විඳින්න වෙනවා. ඔය ටික ඔක්කොම දැන් මේ ඔය ටික දැන් පේන්න ඕන මේකේ ඇත්ත ඇති හැටි නොදන්න කම. විඥාන නාම රූප මට්ටමේ සිද්ධ වෙන ඇත්ත தත්ත්වය අපි දකින්නේ. ඇයි අපේ අවිද්‍යාවයි මුලාවයි. ඇත්ත ඇති හැටි දකින්නේ කියන්නේ අවිද්‍යාව. හරි. ඒ නිසා අපි හිතා ගන්න එක තමයි අපි පිළිගන්නේ. ඒක මුලාව. මොහෙන් බාර ගන්න. ତොර ඒක තමයි අපි කතා කරන ලෝකෙම. ධර්මයෙන් මේ පස්සය තේරුම් ගන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. පස්සය ඇති වෙලා තියෙන්නේ නාම රූප නිසාම. නාම රූප නොතිබුණා නම් පස්සයක් හටගන්නේ නැහැ. හරි. අපිට ඒ මට්ටම පේන්නේ අපි පස්සය කියන එකේ ඉඳන් ඔන්න එක එක මතවලට යනවා. ඒක තමයි දෘෂ්ටි කියන්නේ. ඒත් පස්සපච්චය වේදනා. ඒකට අර තියෙන එකෙන් අපිට වේදනාවක් විඳින්න පුළුවන් දැන්. ওই වේදනා ටික තමයි අර හය ආකාරයකට කිව්වේ. සුඛ වෙන්න පුළුවන්, සෝමනස්ස වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්. දෝමනස්ස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ওই දෙකටම නොදාන මට්ටමකුත්
තියෙනවා. දැන් සාදුක්කම සුඛයි. එකද නැද්ද
එකක්? එක දෙකක්. ඒ කියන්නේ දෙකක් කියන්නේ දැන් වචන වලින් අපි දාන මට්ටම දෙකක්. උපේක්ඛා ස්වභාවය තමයි ඇත්ත ඇති හැටි. ඕනම එකද. ඕනම වේදනාවක අපිට ඇලෙන්නත් නැහැ, ගැටෙන්නත් නැහැ. ඒක තමයි ඇත්ත ඇති හැටි. යථා භූත ස්වභාවය
කියන්නේ.
හැබැයි
මොහේ.
මොහය නිසා අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ කියනවනේ. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැකලා නෙමෙයි. ඒක තමයි අදුක්කම සුඛ. අපි කියන්නේ දුකකුත් නැහැ, සැපකුත් නැහැ. දැන් උපේක්ෂා ගතියේදී දුක කියලා දෙයක් යෙදෙන්නෙත් නැහැ. අපිට කතා කරන්නත් බෑ, සැප කියලා දෙයක් ගැන කතා කරන්නත් බෑ. මොකද ඒවා තියෙන්නේ මේ මුලාවෙන් පස්සපච්චය වේදනාවල විතරයි ওই ගතිය තියෙන්නේ. ඇත්ත ඇති හැටි දකිනකොට උපේක්ෂාවක් තියෙන්නේ. මොකද සැප හටගන්නෙත් නැහැ, දුක හටගන්නෙත් නැහැ. ඒවා විඳින්න කෙනෙක් නැහැනේ. ඇත්ත ඇති හැටි වෙනකොට. දැන් ස්පර්ශය කියනකොට මේ පැත්තේ අපේ ආයතන ටික, අභ්‍යන්තර ටික, ආයතන ටික තියෙනවා, අර පැත්තේ අරමුණු තියෙනවා. එතකොට දැන් විඳින කෙනෙක් ඉන්නවා. එතකොට අර වේදනා හය ආකාරෙම වේදෙනවා. ඕකේ ඇත්ත දැක්කහම එහෙම හයකට බෙදන්න නෑ. පහයි. ඔව්. එහෙම පහකට බෙදන්න නෑ ඇත්ත දැක්කම. හැම වේදනාවම වේදනාව වේදනාවක් විතරයි එච්චරයි. ඒක එකක් කියලා කියන්නේ නැහැ. ඒ දැන් අර හේතු ගොඩාක් කියදෙනවා. අපේ අවිද්‍යාව. කලින් අත්දැකීම් තිබුණත් දැන් අවිද්‍යාව හේතුන් නැත්තම් ඒත් දාගන්න. මේ මොහොතේ ඇත්ත දකින්නවා නම් අපි පරණ ඕතෙන් එකතු කරන්නේ. ඒතකොට මේ මොහොතේ අවිද්‍යාවක් තියදෙනවා. ඒ අවිද්‍යාව එක තමයි අරව ඒ පෙර අත්දැකීම් tikai මේ මොහොතේ ගන්න tikai ඔකේ තියෙන අවිද්‍යාව ඊළඟට මුලාවයි ඊළඟට තණ්හාව ඔය සේරම මේ දැන් අවිද්‍යාව මත ගොඩනගෙන අනිච්චික. ඔබ තමයි ඇත්තටම පටිච්ච සමුප්පාද කියන්නේ. අවිද්‍යාව මත ගොඩනගෙන ටික තමයි මේ පටිච්ච සමුප්පාදයක් කරගෙන තියෙන්නේ. ඒකට ඒකේ තියෙනවා වේදනාව තියෙනවා තණ්හාව තියෙනවා උපාදානෙ තියෙනවා දුක තියෙනවා ඉපදීම තියෙනවා සේරම ගැන කතා කරන්න පුළුවන්. සේරම තියෙනවා. ඇයි දැන් අපි දෙයක් පිළිගත් දැන් නෙළුම් මලක් කියලා දෙයක් පිළිගත්තහම ඕක පරවිලා යනවා. ඕක පිපුණ දවසක් තියෙනවා. නේද? ඒ දේවල් ඔක්කොම ඒකේ තියෙනවා. හැබැයි ඒක පිළිගැනීම මතයි ওই ටික තියෙන්නේ. මොකද මේ අවිද්‍යාව මතයි ওই ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ. ඉපදීම මිනිස්සෙක් වෙන්න පුළුවන් වෙන දේවල් වෙන්න පුළුවන් සේරම. ඒ කියන්නේ දැන් ඉපදීම බුදුහාමුදුරුවෝ ගැඹුරට පෙන්වන්නේ ඔය ස්කන්ධයන්ගේ පහළ වීම. කන්දානම් පාතු බාවු. නේද? ಜಾති. එහෙම නැත්නම් ආයතනානම් පටිලාබු. ඒවට ಜಾතිය කියලා කියනවා. ආයතනයන්ගේ පහළ වීම. කියන්නේ ඇහැ කන නාසය ඒවා පහළ වීමට ಜಾතිය කියලා. ඒකට අපිට පේන්නේ නැති ගැඹුර තමයි යෝක ක්ෂණයක් ක්ෂණයක් වාස වෙනවා. අපි මුලාවෙන් හදන හැම හිතකම ওই ටික වෙනවා.
ක්ෂණික මරණය තියනවා
කියලා කියන්නේ. ওই ක්ෂණික උපදීම ඉපදීම තියෙනකොට මරණයක් තියනවා. මොකද උපදීන උපදීන ටික තියෙන්න ගියොත් ඇස් එහෙම 1000ක් විතර එකතු වෙයි. නැති විඥානෙට අරමුණු වෙන්නේ නාම රූපයක්. එතකොට නාම රූප නිසා අපිපත් වෙන මුලාවෙන් මිදෙන. දැනට තියෙන්නේ නාම රූප නිසා වෙන මුලාවක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ නාම රූපේ ඇත්ත නොදන්නකම හින්දා අපි මුලාවෙන් හදාගත්තු එක ඇත්ත කියලා පිළිගන්න මට්ටමක අපි ජීවත් වෙන්නේ. ඕක තමයි මම කිව්වේ අර හීනයක් බලනකොට හීනේ ඇත්ත කියලානේ අපි ජීවත් වෙන්නේ. ඉනේ බලන වෙලාවට මේ ඇත්තම කියලානේ ඒක බලන්නේ. අවදි වෙනකොට තමයි දැනගන්නේ ওই හීනය. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. දැන් මේ අපි හීනක ඉන්නේ මෝහාන්ධකාරය තුල හීනේ බලබලා ඉන්නවා. ඒතර ප්‍රඥාවෙන් එළිය වැටෙනකොට තමයි ඇහැරෙන්නේ. ඒතර ප්‍රඥාව අවදි කරගන්න කියලා තමයි කියන්නේ. දැන් මෙහෙමයි දැන් පෙනීම කියන සිද්ධිය තියෙනවා. ඒකේ වරදක් නැහැ. පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම. ඒ
කියන්නේ
දැන් තියෙන දේ තමයි අපි හදන්නේ. පෙනීමට අමතරව පේන දේ බාහිර දෙයක්. ඒක අර පස්සේ නිසා එන දෘෂ්ටියක්. ස්පර්ශයට අහු වුණා කියන්නේ දෙයක් පෙනීම. ඒ පැත්තේ දෙයක් පනවනකොට මේ පැත්තේ ආයතනයකුත් පනවනවා. ඕක දැනගන්න විඥානෙත් පනවනවා. ඕකට තමයි පස්සේ කියන්නේ. එතකොට ඒක වෙන්නේ නාම රූපේ ඇත්ත දන්නේ නැති හින්දා. නාම රූප වෙන් වෙලා නැති හින්දා. හරි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන ඔන්න ඔය නාම රූප සම්පූර්ණයෙන් කපා හරින මට්ටමක් තියෙනවා. ඒක තමයි රහතන් වහන්සේගේ මට්ටම. එක පාලියෙන් කියන්නේ අශේෂං උපරුජ්ජති. ශේෂයක් නැතුවම කපා හරිනවා. අශේෂං උපරුජ්ජති. එත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. අන්න එදාට තමයි ඔය පටවියා පෝතේජෝ වායෝ පිහිටන්නේ නැත්තේ. ඒකේ වට්ට සූත්‍රය කියලා ඒකද කියන්නේ අර. ඒක අහන්නේ මේ පටවියා පෝතේජෝ වායෝ නිරුද්ධ වෙන්නේ කොහේද කියලා ප්‍රශ්නය අහගෙන යනවා. ඒකට කියනවා එහෙම නෙමෙයි ප්‍රශ්නය අහන්න ඕන. ඔව නොපිහිටන්නේ කොහේද? ඒ නොපිහිටන තැන තමයි මේ නාම රූප ඉතුරුක් නැතුවම කපා හැරිය දවසට මේ පටවියාපතේ ජීවය පිහිටන්නේ. ඒක තමයි ඔන්න රහතන් වහන්සේගේ මට්ටම. ඔන්න හිතා ගන්නවා නම්. නාම රූප සම්බන්ධ වෙන්නේ නැහැ. ඒවයි මුලාවක් වෙන්නේ. මුලාව වෙන්නේ නැති වෙනකොට අපි හදන පටවියාපතේ ජීවය රූප හැදෙන්නේ නැහැ. ඒවා යෙදෙන්නේ නැහැ. ඒවා අර හීනෙන් හදපු ටික කියලා අපි හීනේ හැබෑ කරගෙන ඉන්න මට්ටමක තමයි අපි ඉන්නේ. ඒ තියා අනිත් අය මුලා වෙලා එහෙම හිතනවා කියලා දකින්න පුළුවන්. අපිට පුළුවන් නේ අර වතුරට එබෙන බල්ලා ඌ හිතන් ඉන්නේ අර බල්ලෙක් ඉන්නවා කියලා අපට පුළුවන් හිතාගන්න. ඒ වගේ අපි ගැන පුළුවන් රහතන් වහන්සේට හිතා ගන්න. මේගොල්ලෝ ඇහි මුලා වෙලා මෙහෙම මුලා වෙලා නේ. ආයතන වල මෙහෙම මුලා වෙලා මෙහෙම හිතාගෙන ඉන්නවා කියලා නම් මම කතා කරන්නේ. හරිද? මේ මට්ටමින් තමයි දැන් කතා කරන්න වෙන්නේ. හිත එහායින් කතා කළාට අපිට තේරෙන්නේ නැහැ. තකපා පින්න මට්ටමින් තමයි අපිත් එක්ක කතා කරන්නේ. එහිඳ තමයි රූපය ගැන එහෙම විස්තර කරලා තිනවා. වා හිතන් ඉන්න රූපේ මෙන්න මේ වගේ දෙයක් නේ කියලා අර ඒකේ තණ්හාව අඩු කරන්න දේවලුත් කියා දෙනවා. අපි දැක්කොත් අර වතුරට එබෙන බල්ලා හොඳටම තරහාරන්. ඉතින් අපිට උගේ මට්ටමින් තරහ නිවා ගන්න දෙයක් කියන්න
වෙනවා.
ඒකට ඒකෙන් පූර්ව ප්‍රතිපදාවක් වඩන කෙනාට තමයි මේ ආර්ය දැක්ම ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ දැනෙන එක ඉතින් නිකන් එකපාරට හිතුවට බෑ. ඔකට තමයි සමත විදර්ශනා වඩන්න කියන්නේ. ඔය දැක්ම එන්නේ. ඒකට විදර්ශනය කිරීමට ඕන අන්න ඔය දැක්ම. කියන්නේ ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? දැන් ඔන්න මාර්ගය උපද්දව ගන්න පුළුවන්. රූපය මොකද්ද සමුදය මොකද්ද කියලා දැන් අවබෝධ වෙනකොට රූප නිරෝධය සඳහා මොකද්ද කරන්න ඕන දැන් එනවා නේද අවබෝධය මෙන්න මේ විදිහට නුවණ වැඩුණොත් නම් ඔවා නිරෝධ වෙයි කියලා ඒ කරනවද නැද්ද කියන එක මං කිව්වේ ඕගොල්ලන්ගේ වැඩ මේ ධහම තියෙන්නේ සම්මාදිට්ඨිය ඇති කරගන්න හරි දැක්ම ඇති කරගන්න. ඊට පස්සේ තම තමන්ගේ උත්සාහය, වීරිය ඒව අනුව තමයි මාර්ගය වෙන්නේ. ඔව් දැන් ඔක අර ඔව් කියන්නේ අපි අර හීනෙන් තරහ ගත්තා වගේ තමයි. හීනෙන් හොඳටම තරහ අරන් හිටියා. ඇහැරුණාට පස්සේ ඒකට කිසිම වැලියු එකක් තියෙනවද? හීනෙන් හොතටම ඇලිලා හිටියා. තව දිනාට පස්සේ ඒක හීනයක් විතර. එච්චරයි. එතකොට ඒ ලෝභ දේශ පිහිටන්නේ නැහැ. මෝහය නැති වෙනකොට ලෝභ දේශ පිහිටන්නේ නැහැ. ඒවා වෙනම නැති කරන්න ඕනේ. ඒක තමයි ඒ ප්‍රඥාව තුලින් එන මිදීම කියන්නේ. එතකොට ඇත්ත දැකීම තුලින් මිදීමක් මිසක් මේවා මේ කෙක්කෙනාට දීලා එන මිදීමක් නෙමෙයි. ඒ පූර්ව ප්‍රතිපදාව ඉතින් දාන පාරමිතාව කියන්නේ මූලික දෙයක්. ඒක ආර්ය මාර්ගය නෙමෙයි. ආර්ය මාර්ගයේ උපදවා ගන්න සඳහා පරිසරය සකස් කිරීම. ඒක ඒක තමයි ඉතින් ඒ කාලේ විදිහට ඒ වැටහෙන මට්ටමෙන් ඒකලි. ඒ හින්දා තමයි කිව්වේ මේ බුදුදහමත් තියෙන කාලෙක විතරයි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ කාලේ සම්මාදිට්ඨිය ඇති කරගන්න බැරි හින්දා තමයි අර හොඳයි කියලා පිළිගත්තු දේවල් කලේ. විශේෂයෙන් සීලය. දහම අහන්න ලැබුණහම අපි ප්‍රඥාපත්ත තමයි දිනු කරගන්නේ. ඒකෙන් කියන්නේ අර දාන සීල එපා කියන එක නෙවෙයි. හැබැයි එතනින් එහාට යෑමක් තියෙනවා. අපි අතනම නැවතිලා හිටියොත් මේකට යන්නේ. අහ්. දැන් දාන සීල වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අපට ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ. අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ ඒවයි ප්‍රතිඵල. නේද? දහමක් අහන්න ලැබුණේ ඒවයි ප්‍රතිඵල. එතකොට ඒවා උදව් වෙලා තියෙනවා. අපි මේකෙන් ප්‍රයෝජනේ ගත්තේ නැත්නම් ඉතින් තව දාන සීල පුරන්න වෙනවා. කොච්චර කල්ද දන්නේ. අය ආයේ දහමක් අහන්න ලැබෙනකන් පුරන්න එපා. මේ ඒ හින්දා තමයි මේ ශාසනයෙන් මේක ප්‍රයෝජනේ ගන්න කියන්නේ මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න. මේකයි අපි වාසනාවන්තයි කියන්නේ මේ දහමක් තියෙන කාලෙක ඒක තේරුම් ගන්න පුළුවන් වෙලා ඉපදිලා අහන්න ලැබිලා තියෙනවා. ඒත් අපේ පැත්තෙන් එන්න ඕන ඉතින්. ඔව්. වීරයයි නුවණයි ඔන්න දැන් වඩන්න තියෙන්නේ ඔන්න ධම්ම විචේ වඩන්න ඕන. ධර්මය විමසීම තුලින් මේක වැඩෙන්නේ. සතිය වඩන්න ඕන. ඒක තමයි බොජ්ජංග කියන්නේ. සිහිය පිහිටන්න පුරුදු වෙන්න ඕන. වීරය වඩන්න ඕන. වීරිය සංකෝච්චයක්. ඉතුරු ටික ඉබේම ලැබෙනවා. ওই ටික වඩනකොට සමාධිය ලැබෙයි. නේද? ප්‍රඥාව ලැබෙයි. ඒවා වැඩෙන්න ඕන දෙයි අපි කරන්න ඕන. ඒකට උපේක්ෂාවත් වැඩි. අපිට බලෙන් උපේක්ෂාව හදන එක නෙමෙයි. ඇත්ත දැකීම තුලින් උපේක්ෂාව ඇති වෙනවා. වෙනවද? අර ඇලීම ගැටීම නැති වෙන්නේ ඇත්ත දැකීම තුලින්. නැතු අපි මේ දුක් විඳ විඳ මේ අතාරිනවා නෙමෙයි ඕක. නැත්තම් හරි අමාරුයි නේ. ඉතින් ආසා කරන දේවල් කොහොමද අතාරින්නේ නේද? මට මේකේ හොයන්නේ ආසා කිරීම ඇති උනේ ඇයි මුලාව හින්ද? එහෙම තමයි මේ තණ්හාවේ හැටි ඒක. ඔව්. ඒක තමයි ඒකෙන් වෙන් වෙලා ඉන්න ඕනේ. ඒක තමයි අර දැන් ඔය අර දැන් සබ්බාසෝ සූත්‍රේ ක්‍රම කීපයක් කියා දීලා තියෙනවා. අදිසේවනා පහතබ්බ ඉවසීමෙන් තියෙනවා අත්හැරීමෙන් තියෙනවා සමහර ඒවා අර දකින්න නොලැබෙන විදිහට අත්හැරලා ඉඳීම තුලිනුත් අතහරින්න පුළුවන්. එහෙම මේ එක එක විදිහට අපිට අර එක එක ආශ්‍රව දුරු කරන්න තියෙනවා. හිතලා මේ අවබෝධය තුලින් එන්නේ දර්ශනයෙන් පහ කරණේව දස්සනා පහත. මේකම එහෙම බෑ. අපි කොච්චර දැක්කත් අර දැන් කෙලස් බලවත් ඒවා දකින්න කොටම ආයෙම තුවිලා එනවා. ඒකට ඒ වයින් ඈත් වෙලා ඉඳීම තුලින්. ඒ පරිසරයට යන්න හොඳ නැහැ. හරි. සමහර ඒවා පුළුවන් තරම් ඉවසලා ඒ අත්තරින් ඕනේ අපි. එහෙම ඒ හතක් කියලා තියන්නේ ඒකයි. ඒ සබ්බාසෝ සූත්‍රය. ඒකට සබ්බාසෝ සූත්‍රය කරන්න තියෙන්නේ අහන දකින්න කෙනාට. තේමන ධර්මය අහන දකින්න කෙනාටයි මේ වැඩ ටික කරන්න පුළුවන්. හොඳයි. නම් දැන් වෙලා ගිය හින්දා අපි අවසන් කරමු. ඒත් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල ඔයගලන්ට සීල සමාධි ප්‍රඥා වැඩුණා. මහානිසංස කුසල් සම්භාරයක් ලැබුණා. එතකොට ඒ පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙත්වා දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු ආසනාව වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාන් වහන්සේලා අපිවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේකයන් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් සොර සතුරු උපද්‍රවයක් ආදි කිසියම් උපද්‍රවයක් වෙන්න තියනවා නම් ඒ සමගින් අප සවම ආරක්ෂා කරනසේකවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං කරන්ති. යම්කිසි මළගිය ඥාතියෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. එවැගේම අපේ ප්‍රාර්ථනාව නිරස් කරගත්තු පින්වල බලයෙන් යම්කිසි දවසක නිවන් අවබෝධ කරගෙන ගන්නකම් මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු.